ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි දවසේ ධර්ම දේශනාව සඳහා කාලයටයි සැපමිල්ල තියෙන නිසා සීලමු දෙනා tempat වෙලා ධර්ම දේශනාවට සූදානම් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ. කම්මලක්ඛනෝ භික්ඛවේ බාලෝ, කම්මලක්ඛනෝ භික්ඛවේ පණ්ඩිතා, අපදාන සෝබිනී පඤ්ඤාති ති. ස්වාමීන් වහන්සේ, ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි මේ වැඩමුළුවේදී මේ ලක්ඛන සූත්‍රය, ඒ කියන්නේ සර්වඥ දේශිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතේ සඳහන් වෙලා තියෙන ලක්ඛන සූත්‍රය අපි ඉදිරියෙන් තියාගත්තා. ඒ ලක්ඛන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සර්වඥ වහන්සේ මිනිස්සෙකේ ක්‍රියාකාරකම් වෙනස මිනිසයාගේ ඇතුළාන්තයේ යාගේ ක්‍රියාකාරකම් හරහා පේන බව, එහෙම නැත්නම් කම්ම ලක්ෂණය සුඛිය කරගෙන පඬිතුත් බාලයත් දෙන්නම ඉන්න බව තේරුම් කරලා, ඒ දෙන්නටම පොදු මූල ධර්මයේ විදිහට ප්‍රඥාවන්තයාගේ චරිතය, චරිතාපදානය, ක්‍රියාකාරකම්, චර්යාව ප්‍රඥාවෙන් සලකුණු වෙන බවත්, නැත්නම් සෝභණී වෙන බවත් අපදාන සෝභිනී පඤ්ඤා කියන නිගමන වාක්‍යයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥාණය විස්තර කරලා මේකෙන් තම තමන්ගේ ජීවිතය සකස් කරගන්න උනන්දු වෙන්නා වූ ඇත්තන්ගේ ප්‍රයෝජනෙ පිණිස ඒකට විස්තරයක් සපේනවා, හික්මීමක්, ශික්ෂාවක් ලබා ගැනීම සඳහා. ඒකල මතක් කරනවා, මේ බාලයාගේ කම්ම ලක්ෂණය තමයි එයා කාය දුස්චරිතේ, වචී දුස්චරිත, මනෝ දුස්චරිත කියලා මේ තිදොරින් දුස්චරිත වෙන විදිහට කියනවා නම් අනුන්ට තමන්ට නිග්‍රහ වෙන, අනුන්ට තමන්ට දුක් ලැබෙන, මත්තට වර්තමානයේට දුක් ලැබෙන කායික ක්‍රියාකාරකම් පවත්වනවා, වචී ක්‍රියාකාරකම් පවත්වනවා, මනෝ ක්‍රියාකාරකම් පවත්වනවා. එකෙන් ඒ කෙනාගේ තියෙන ප්‍රඥාවේ අඩුගතිය පේනවා. එයා නැවත නැවත දුක් දෙන කටයුතු බෝ කරනවා, වඩනවා, වගුරුවනවා. ඒ වෙනුවට ප්‍රඥාවන්තයා තමන්ගේ සෝකී ලක්ෂණය කාය සුචරිතයෙන්, වචී සුචරිතයෙන්, මනෝ සුචරිතයෙන් වඩා ගන්නවා. ඒ නිසා ආයේ සුචරිතේ නිසා ඒ පුද්ගලයාට හෝ ඒ පුද්ගලයා ඉන්න සමාජයේට, ජන විඥාණයට දුකක්, කරදරයක්, පීඩාවක් ඇති වෙන්නේ නැහැ. ඒ වාගේ මේ පුද්ගලයාගේ වර්තමාන චිත්ත ප්‍රවෘතියට, විඥාන ස්රෝතයට හෝ අනාගතයට දුකක් ඉන දෙන්නේ නැහැ. ඒ නිසා ඒක නා ප්‍රඥාවෙන් අර දුස්චරිතේ වැලකීලා සුචරිතේ ගත කරනවා. ඒක මේ පණිජගේ පණිත ලක්ෂණය, එයාගේ කර්මෙන් ක්‍රියාකාරකම් වලින් පේන පටන් ගන්නවා. ඒ නිසා තස්මාතිය බික්කවේ එවන් සික්කිතබ්බ. මාන්නේ මෙන්න මේ සිද්ධිය දැනගෙන උඹලා මෙන්න මේ විදිහට හික්මෙන්න ඕනේ. මොකද පණ්ඩිතයා කාය සුචරිතේ සමන්නාගතයි, වචී සුචරිතේ සමන්නාගතයි, මනෝ සුචරිතේ සමන්නාගතයි. තේ තයෝ ධම්මා සමාදාය වත්තිසන්ති. මමත් ඒ ධර්ම තුන අනුව වැටිලා හික්මෙන්න ඕනේ. මමත් ඒ අනුව මගේ ජීවනයේ පපදාණි සකස් කරගන්න ඕනේ. ඒ වන් හිබෝබික්ක වේ සික්කිතබ්බං. මේ ශ්‍රී මහණෙනි මේ සූත්‍රයේ අසු විරු ඇති කෙනෙක් හික්මෙන්න ඕනේ කියලා අර සරුඤ්ඤාඥානෙ ඊට පස්සේ ප්‍රායෝගික පැත්ත පෙන්වලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒක සරුඤ්ඤාඥානෙන් පෙන්වන කම්ම ලක්ෂණය, එනදන් අපදානීය ප්‍රඥාවෙන් බබලනවා කියන කතාව තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියාමාර්ගය ප්‍රතිපදාව හොයනකොට, මේ ප්‍රතිපදාව නම් කාය දුස්චරිතෙන් වෙන් වෙලා සුචරිතෙට එන එකයි, වචී දුස්චරිතෙන් වෙලා සුචරිතෙට එන එකයි, මනෝ සුචරිතය ළඟා කරගන්න එකයි කියලා මනෝ දුස්චරිතය අයින් කරලා මේ විදිහට තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්ත කෙනෙක් තමයි ඒ දේ කුසල ඡන්දයේ වශයෙන් හිතේ තැම්පත් කරගෙන ඒ අනුව හැසිරෙන්නේ, ඒ අනුව ජීවන රටාව සකස් කරගන්න. ඉතින් ඒකෙදී අර කාය සුචරිත, වචී සුචරිත කියන දෙක සීලයේ වශයෙන් සඳහන් කරනවා. ඒකෙදී අපිට අපි තේරුම් ගත්තේ මේ සීලය විරමණ සීලයක් වාරිත්‍ර සීලයක් ඒ නිසා ඒ කාය සුචරිතේ යම කිරීමෙන් උපෙන ධර්මයක් නෙවෙයි නොකර සිටීමෙන් උපෙන ධර්මයක්. පව කරන්න තියෙන අවස්ථා නොකර සිටීමෙන් ඒකට සුචරිතය කියලා කියනවා. ඉතින් ඒ හික්මීම නැත්තම් ඒ කිනා දුස්චරිත කෙනෙක් බවට දුස්චීල කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒක විරමණීය රකිය යුත්තක් නිසා එහෙම නැත්තම් විරතියෙන් විරමණයෙන් සමාදාන් වල රකිය යුත්තක් නිසා ඒකට දෙවැන්නේගේ බලපෑම හරි අඩුයි. දානේට නම් ගොඩක් දෙවැනි පක්ෂයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම කාලයේ ධනිය ශ්‍රමය අවශ්‍ය වෙනවා. සීලයට වෙන්ව විසීමයි අවශ්‍ය කරන්නේ. ඉතින් මේ වෙන්ව විසීම යම් ප්‍රමාණයකට පුරුදු කළ කෙනා තමයි එවැනි සීල ජීවිතයක් පවත්වාගෙන යෑමේදී නොහික්මුණු කය මනස තාම සංවරය කරගත්ත නැති මනස සංවරය නොකරගත්තොත් සීලේ පිළිබඳ තමන් ගත්තේ අදිෂ්ඨානය ඒ ඉදිරි ගමන අවිනිශ්චිත තත්ත්වකටපත් වෙන නිසා එයා සිල්ලුතුන් අතර සමහරක් දැනටමත් එළඹ පෙළඹ වාසය කරන්න ආ වූ මේ මනස සකස් කිරීම කියන භාවනා වැඩපිළිවෙලට යෙදෙනවා. ඉතින් ඒක යෝගාවචරයේ භික්ෂුවකගේ ශික්ෂණයේ දෙවෙනි කොටස සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවටපත් වෙනවා. ඉතින් සමාධි ශික්ෂාවටපත් වුණාට පස්සේ ඒක බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ සඳහා කරන උත්සාහය පවා ඉතාමත්ම සමාජ ප්‍රියශීලී තමන්ටත් හොඳ දෙයක්. ඒ නිසා ඒක ප්‍රතිඵල ලැබුණත් නොලැබුණත් කරන්න වටිනවා. එහෙම කෙරුවාම සමහරෙකුට ඒ ශිල්පේ දක්ෂ කෙනාට මේ කියන චිත්තවිසුද්ධිය එහෙම නැත්නම් සමාධි ශික්ෂාව එහෙම නැත්නම් මේ නීවරණ ධර්ම ටික තාවකාලිකව යටපත් කරන්න පුළුවන් ගතිය කළ හැක්කක් බව තේරෙන්න පටන් ගන්නවා. ඒක මේ ජීවිතේට වෙන ලොකෝම වෙනසක්. ඒ මොකද එහෙම නැති කෙනාට හිතෙන්නේ මේ නීවරණ ධර්ම කවදාකවත් යටපත් කරන්න බැරි කියලා නීවරණ විශාල කරගෙන බය වෙලා තමන්ගේ පෞරුෂත්වෙ පුංචි කරගෙන අර නීවරණ වලට යට වෙලා දුකශේ ගත කරනවා. නමුත් නීවරණ යට කළ හැක්කක් බව තේරුම් ගත්තට පස්සේ ඒක පෞරුෂත්වෙ නැගී හිටිනවා කෙලස් පුංචියට පටන් ගන්නවා. ඉතින් එතකොට ඒ සීල සමාධිය සීලේ සමාධියෙන් ඉහළ නැගල සමාධි ශික්ෂාව පිළිබඳව අතවාසිය ගත කෙනාට තීරණ පටන් අර ගන්නවා තමන්ට తాවකාලිකව මේ කෙලෙස් ටික විශේෂයෙන්ම පරිඋත්ථාන කෙලෙස් විනේජන මෙච්චනින් කියනවා නම් නිවර්ණය අටපත් කරන්න පුළුවන් කියලා. නමුත් අත අයින් කරපු ගමන් මේවා නැවත මතුවෙනවා. ආන්නේ මතුවීම දිහා බලනකොට ඒ කෙනාට දෝත්පාද කාලික නම් කල්පනා කරන්න ඉඩක් තියෙනවා මේ විදිහට తాවකාලික නැතුමෙන් නිත්‍ය වශයෙන්ම සමූල ඝාතනය කරන්න බැරිද කියලා. අබුද්ධෝත්පාද කාලවල එහෙම අදහසක් එන්නේ නැහැ. මොකද එහෙම හැකි සංඥාවක් ලෝකෙට බුද්ධ ආදී උත්තරමන් වාසල පුරුදු කළා නැහැ. ඒ කාලෙට හැමදාම ඒ සමාධි ශික්ෂාවෙන් අතර වෙනවා. බුද්ධ ශාසනයක් තියෙන කාලේ බුද්ධෝත්පාද කාලයේ කලාතුරකින් පින්වතෙකුට පින්වතියකට මේ විදියට කෙලෙස් යටපත් කරලා ඇල්මරලා තියානිදලා බෑ සමුල ඝාතනය කරන්න ඕනේ කියලා ඒ අනුශේ කෙලෙස් පිළිබඳ සටන ප්‍රඥා ශික්ෂාව නැත්නම් අපි කියන විපස්සනාව කියලා ඒ විපස්සනාවට යුද්ධ ප්‍රකාශ කරනවා. ඒ යුද්ධ ප්‍රකාශ කරන්න මූලික සුදුසුකම් දෙකක් තමයි අර සීල ශික්ෂාවේ යම් ප්‍රමාණයක ජයග්‍රහණය හැඟීම ඒ වාගේම සමාධි ශික්ෂාවෙන් ලැබිච්ච తాවකාලිකව ලැබිච්ච ජයග්‍රහණය. ඉතින් ඒ දෙක හරහා ඒ දෙක ඉල්ල කරගෙන ඊගාවට කරන මේ ප්‍රඥා ශික්ෂාවේදී තමයි මනෝසුචරිතයේ කෙලපැමිණීම කරන්න පුළුවන් වෙන්නේ. ආනේ කිරීම කරන්න යන වෙලාවේදී ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂාවට සාපේක්ෂව ප්‍රඥා ශික්ෂාවේදී නොකිරීම හරහා යමක් නොකිරීම හරහා උත්කෘෂ්ඨම කුසලය සිද්ධ වෙන්න අරින එක පිළිබඳව ශ්‍රේෂ්ඨ කලාවක් ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඒක හැබැයි ඒ වෙනකොට සීල ශික්ෂාවෙදිත් මේ පාඩම ඉගෙනගෙන තියෙන්නේ විරමණයෙන් තමයි සීලය සම්පූර්ණ වෙන්නේ කියන එක. ඊට පස්සේ සමාධියේදිත් හිත කොච්චර දෝ කාම ඡන්දය අනුව විවිධ අරමුණු දිගේ දුවන්න හදද්දී විවිධ ලෙස ඉරියව් මාරු කරන්නට අපි කොළඹවද්දී විවිධාකාර රස තෘෂ්ණාවල් දිගේ යද්දී එක ඉරියව්වක එක අරමුණක තබා ගැනීම සඳහා අර ඉරියව් වලට අනියමාර්ථයෙන් උදව් නොකර සිටීමේ කලාව, එහෙම නැත්නම් හිත ඒකාග්‍ර කර සිටීමේ කලාවත් නොකර සිටීම හරහා නැත්නම් පාවුලින් වැලකීමේ කතාව හරහා විස්තර කළ දෙන්න පුළුවන්. ඊට වැඩිය මේ පාඩම බොහෝමත්ම ඍජුව බොහෝමත්ම මුල සිට අග දක්වාම යෙදෙන තැන තමයි මේ ප්‍රඥා ශික්ෂාව. මේ ප්‍රඥා ශික්ෂාව එනකොට සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් අස්වැසිල්ලක් ලැබලා තියෙනවා. එහෙම නැත්නම් ඒ වෙලාවට ඒක උපයා ගන්න ඕනේ අපි සුද්ධ විපස්සනා කරනකොට නම්. එන්නේ උපයා ගත්තට පස්සේ යෝගාවචරය අර සීලේදී පුරුදු කරපු සමාධියේදී පුරුදු කරපු යමක් නොකර සිටීමේ හැකියාව, එහෙම නැත්නම් අපි ඒක ටිකක් නම්බුකාර විදිහට කියන්නේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ හැකියාව. එහෙම නැත්නම් නොසැලෙන ගතිය. එහෙම නැත්නම් තාදී ගුණය පිළිබඳව වඩා ප්‍රායෝගික ක්‍රියාකාරකම්මකයකට බහින්. මේකට ක්‍රියාකාරකම් කිව්වට ඇත්තටම ක්‍රියා නොකර සිටීමක් මෙතන තියෙන්නේ. එන්නේ ඒකට සාධාරණීකරණය කිරීමක් වශයෙන් ශීලයටත් වැඩිය සමාධියටත් වැඩිය ප්‍රඥා ශික්ෂාවේදී විපස්සනාවේදී යමක් නොකර සිටිය යුත්තේ ඇයි කියන එක සාධාරණීකරණය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මේ ජීවිතේ ජීවත් කරන වෙලාවට අපි කරන ක්‍රියා જાතියක් තියෙනවා, අපේ අතින් කෙරෙන ක්‍රියා જાති වර්ගයක් තියෙනවා. ඒකදී ඒකකින් ඒ කරන කෙරෙන කියන සකර්මක අකර්මක මේ ભેදය හැම ඉන්දියා ධර්මයකටම යොදන්න පුළුවන්. අපි බලන රූප જાතියක් තියෙනවා, අපිට පේන රූප જાතියක් තියෙනවා. අපි අහන ශබ්ද වර්ගයක් තියෙනවා, අපිට ඇහෙන ශබ්ද වර්ගයක් තියෙනවා. ඒ වගේම අපි ගඳ බැලිල්ලක් කරනවා, ගඳ දැනීමක් ඉබේ සිද්ධ වෙන වෙලාවකුත් තියෙනවා. රස බලන වෙලාවක් තියෙනවා, නමුත් රස දැනෙන වෙලාවකුත් තියෙනවා. කයට පහස දැනෙන ඉබේ දැනෙන, නැත්නම් අපි ඒ සඳහා කය මෙහෙවල දැනගන්න අවස්ථාවල් දෙකක් තියෙනවා. හිතවිලි හිතන වෙලාවක් තියෙනවා, හිතවිලි හිතෙන වෙලාවක් තියෙනවා. මෙන්න මේ දෙකෙන් මේ ශික්ෂණයේදී සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා වැඩි කරන්නේ මේ හිතලා කරන වැඩ ටික නොකර සිටීමට දැඩි අධිෂ්ඨානයක් ගන්න එකයි. මේ හිතලා කරන වැඩවලට වෙන විදිහකින් කියන්න පුළුවන් සංස්කාර කියලා. වෙන විදිහකින් කියන්න පුළුවන් චේතනාපූර්වක වැඩ කියලා. වේදනාව වෙන විදිහකින් කියන්න පුළුවන් මෙහෙයීමක් සහිත වැඩ කියලා. ඒ නිසා යෝගාවචරය මේ සීලයෙන් සමාධියෙන් සන්තුෂ්ට වුණා, සීලය හරි ගියා, සමාධිය හරි ගියායි කියලා කියන්නේ ඒ යෝගාවචරය ඍජුවම හෝ වක්‍රව තේරුම් ගන්නවා රූප බැලීම හිත මෙහෙවල ඇහ මෙහෙවල රූප බැලීම නොකර සිටින්න ඕනයි කියලා. හිත මෙහෙවල කන මෙහෙවල ශබ්ද ඇහිම නොකර සිටින්න ඕනයි කියලා. නාසය මෙහෙවල ගඳ බැලීම නොකර සිටින්න ඕනේ. දිව මෙහෙවල රස බැලීම නොකර සිටින්න ඕනේ. කය මෙහෙවල පහස ලැබීම නොකර සිටින්න ඕනේ. හිත මෙහෙවල හිතන හිතිලි නතර කරන්න ඕනේ කියලා මූලධර්ම වශයෙන් පිළිගන්න වෙනවා. නමුත් මේක ඉතින් අර මහමුද ළඟට ගිහිලා මූදයිනේ තියෙන මුදු වෙරළේ තියෙන රැළ නතර වෙන්න උත්සාහ කරනා වගේ වැඩක් නේ. මොකද මොන්ගේ සංසාරේ පුරාවට අපි කෙරුවේ සකස් කිරීමනේ. අපි රූප බලන්න පුදුමාකාර තැන් තැන් වල දිව්වා. ශබ්ද අහන්න විවිධාකාර දේවල් කරා. ගඳ රස පහස හිතවිලි වලට මේ විදිහට දුවන මේ ලෝකයේත් එක්ක ඉන්න ගමන් කාට හරි හිතෙනවා නම් මට චේතනාපූර්වකව හිත මෙහෙवला මේ දේ කරන්න පුළුවන් නම් මට මේක නොකර ඉන්න බැරිද කියලා. මට රූප බලන්න ආශාවක් තියෙනවා, මම හිත මෙහෙලා රූප බලනවා නම් මට රූප නොබල ඉන්න බැරිද? ඒ වගේම මට ශබ්ද අහන්න හැකියාවක් තියෙනවා නම් මට ඒක අපි ස්වච්ඡන්දතාවය කියලා කියනවා. සුවකමැත්තෙන් යම් යම් ශබ්ද අහන්න හැකියාවක් තියෙනවා නම් ඒව නාහින් ඉන්න බැරිද මට? එහෙම නැත්නම් මට යම් යම් ගඳ, රස, පහස, හිතවිලි ඉති මේක නිකන් මේ පරදින යුද්ධයක් වගේ තමයි කාම ලෝකයේ විදිහට බලනකොට. නමුත් මේ අභීත පුරුෂයෙක් අභීත යෝගාවචරයක් නැත්නම් යෝගිනියක් මේක සීලේ මාර්ගයෙන් සමාධියේ මාර්ගයෙන් සෑහෙන දුරට කීකරු කර ගැනීමක් තමයි මේ සකර්මකව කරන, සචේතනිකව කරන, සසංඛාරිකව කරන මේ දේවල් නතර කිරීමට ගන්න ප්‍රයත්නයක් තමයි ඔය සීල ශික්ෂාදී සමාධි ශික්ෂාදී කෙරේ. නමුත් විපස්සනාවට යන ප්‍රඥා වඩන මනෝසුචරිතය අඩිය බලන එකනට පේනවා. එයාට දැනගන්න වෙනවා මේ හිතලා කරන දේ නතර වුණාට ඉබේ කරන දේෙන් අඩුවක් වෙන්නෙත් නෑ, සම්පූර්ණ ජීවිතේ පිරෙන. හිතලා රූප බැලුවේ නැති වුණාට ඇත්තක වහගත්තා රූප පේනවා. මේ මනස රූප හදාන බලනවා. ඒ වගේම අපි සද්ද බාහිරේ තියෙන දේවල් වලින් හිත වෙන් කරුවට මේ හිත ඇතුළට නිතරම හිතින් හදාගත්ත රස සද්ද ගලහගෙන ඉන්න පටන් අරගන්නවා. ඒක මේ ගන්ධ රස දෙකේ හුඟක් අඩුයි සංසිද්ධි ගන්න. ඇහැට කනට සාපේක්ෂව නාසයෙන් දිවෙන් අපිට එන එක අඩුයි. මම හිතනවා බල්ලෙක් භාවනා කරුවොත් බල්ලට නම් නාසයෙන් එනව වැඩි ඇති. මොකද ඒක බොහොම සංවේදී. බල්ලෝ වගේ සත්තුන්ගේ හුඟා ජීවිත ගැට ගැහෙන්නේ මේ නාසයෙන් එන ගඳ නිසා. මම හිතා ඌ එහෙම භාවනා කරන්න ගත්තොත් ඌ කියාවි පිස්සු මිනිස්සු එහෙම කිව්වට මට ඇත්තටම හගත්තකම ගඳ තමයි දැනෙන්නේ කියලා. ඒ වගේම සර්පයෝ දිවෙන් ස්පර්ශ කළා තමයි ඒ දිවෙන් අත රස බලලා නෙවෙයි ස්පර්ශ කළා තමයි ගොඩක් කලාවට කටයුතු කරන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ දිව සුවිශේෂී. එහෙම කෙනෙක් භාවනා කරන්න කිව්වොත් අර වැඩියෙන්ම සංඥා ආපු ඒ ඉන්ද්‍රිය උතුම් විදියට මේ හිස්තන පුරවනවා. ඊට පස්සේ මේ කයෙන් නානා ප්‍රවිදිහට මේ කය තැම්පත් වෙනකොට සමාධිය නලවනවා, පද්දනවා, සුසුලං වලට අහු වෙනවා, ගිනි කඳු වලට අහු වෙනවා, විවිධාකාර සෙල්ලම් කරනවා. ඒ වගේ මේ හිතත් හිතුවේ නැති වුණාට පුදුමාකාර දේවල් වලින් පිරෙන්න පටන් ගන්නවා. ඉතින් අර යෝගාවචරයට දැන් හරි ප්‍රශ්නයක් එනවා. මේ රූප හිතලා චේතනව සචේතනිකව සසංස්කාරිකව ආපු දේවල්ද, එහෙම නැත්නම් අචේතනිකව අසංස්කාරිකව ආපු දේවල්ද, මම මේවා බලනවද, මට මේවා පේනවද? ඊට පස්සේ හිත ඇතුලේ ශබ්ද වගේක් එන්න පටන් ගන්නවා. හැමෝටම හැම එකම වෙන්නේ නැහැ. මේ පොදුවේ මතක් කරන්නේ මෙවවා මම හිතලා ගත්ත එකක්ද, එහෙම නැත්නම් මේ හිතලා ගන්න දේවල් අයින් කරන ස්පාසුවේ හිත හිතලා මවලා දෙන එකක්ද? එතකොට මේ ඇහෙන ශබ්ද භාවනා විදි මම අහනවද, මට මෙව ඇහෙනවද? ඒ වගේම අර දිවෙන් නාසයෙන් එනේ වගේම කයෙන් මෙහෙම භාවනා කරනකොට මෙමෙ ඉස්සරහට නැමෙන එක මම හිතලා නැවෙනවද, නැත්නම් නොහිතම නැවෙනවද? එහෙම නැත්නම් මේ මම කලින් සැලසුම් කරපු එකක්ද, හිතලා මෙහෙවීමක් සහිතවද නැද්ද? එහෙම නැත්නම් මේ හිතට එන හිතවිලි ඔන්නෝය ඔය අවුල් පාසෙදී කරන, කෙරෙන, අහන, ඇහෙන, බලන, පේන ආදි වශයෙන් මේ අවුලෙදී මේ යෝගාවචරයා භාවිත මනසක් නැත්තම් ආර්යනාංශලා දැකලා නැහැ, ආර්ය ධර්මයේ අහලා නැහැ, ආර්ය ධර්මයේ හැසිරලා නැහැ, සත්පුරුෂයන්වංශලා දැකලා නැහැ, සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ, සත්පුරුෂයන් ඇහෙලා මේ හැසිරලා නැත්තම් මේවා සීරම මම කියාගන්න. මම මේක කොරලා ගත් එකක්, මම මේක ඇහුවා. මගේ මේ හිතට පේන රූපේ වුණත් මේක මම හිතලා ගත් එකක්, මේක මම බැලුවා. ආදි වශයෙන් මේවා සීරම සකර්මක ભેදේ සංස්කාරික වශයෙන් සචේතනික වශයෙන් ගන්න මේ සීරටම හේතු හොයනවා, නැත්නම් කතන්තර ගොතනවා. කවදාකවත් භාවනාවක් කෙලවරක් නැහැ. මේ යෝගාවචරය මෙතෙන් එනකොට මේ කියන ශික්ෂණය මනෝ සුචරිතයට යන්න නම් මේක හොඳට වෙන් කර ගන්න ඕනේ. මේ හිතේ කරන කෙරෙන කියලා දෙපත්තක් තියෙනවා, සකර්මක අකර්මක. මේ වෙලාවේදී මේ ආනපනේ සංසිඳිලා හොඳට හිත තැම්පත් වෙලාවේදී මේ විවිධාකාරයෙන් ඉබිකම් කරන ඉකිබිගි පාන මේ රූප, මනෝ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, නැත්නම් හිතට එන හිතවිලි සචේතනිකව හිතලා බලලා එනවද, නැත්නම් මේ ආලුගේ වළම් විදින්න වගේ අර පිටින් අරමුණ නැතිකම නිසා ඇතිවෙච්ච ස්පර්ශය තුළ කඩා වැටෙන දේවල්ද කියලා බලන්ඩ යෝගාවචර නිවදියා බලන්න ඕනේ අනුංග දෙයක් විදියට. මෙන්න මේ දෘෂ්ටි කෝණය මේ පරතෝ කියලා බුදුහාමුදුරුවෝ දතහන් කළා තියෙනවා. ඒ නාටකම ජවනිකාව යනකොට මේ කොයි කෙනාටත් මේක සිද්ධ වෙනවා. පිටින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නැති වෙච්ච වෙලාවක, ඇහ කන දිව නාසය කය සංසිඳිච්ච වෙලාවක මේ හිත ඇතුලේ තිබිච්චව ගොජදාන. ඒ ගොජදාන වෙලාවට ඒක මේ චිත්ත නියාම ධර්මයක් විදියට, හේතුඵල නියාම ධර්මයක් විදියට, කම්ම නියාම ධර්මයක් විදියට බලන්න නම් මේ සිද්ධිය මගේ කියාගෙන බැලුවොත් ඇවිලෙනවා, පටලැවෙනවා, කර්ම රැස් වෙනවා, කෙලෙස් වලටපත් වෙනවා, හොඳ නරක බෙදන්නේ යනවා. මේක අනුංගේ දෙයක් වගේ බැලුවනම් බලන්න පුළුවන් නම් නැත්නම් ඒක ශික්ෂණය කියලා කියන්නේ. අන්නේ බලන්න පටන් අරගත්තොත් තමන් මෙතනින් එහාට දකින්නේ තමන්ගේ හිතවත් මොකක්වත් නෙවෙයි මානවයාගේ හිත. මනුස්ස හිත කොච්චර දේවල් යටපත් කරගෙන ඉන්නවද මේ වර්තමානයේ එහෙම් මෙහෙම් හම්බ වෙන අරමුණු නිසා. ඒ අරමුණු නිසා යට දිනේව අපිට දැක වෙන් කරලා බලා ගන්නවක්වත් සුද්ධ පවිත කර ගන්නවක්වත් මොනවද තියෙන්නේ කියලා බලන්නවක්වත් කඩදාකත් වෙලාවක් හම්බ වෙන්නේ. ඒ නිසා අපි මේ ඉන්ද්‍රයන්ට ගොදුරු වෙන්නා වූ මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ බාහිර ආරම්මණ කියලා අපි ගන්නෙ මෙන්න මේ ටිකේ උපන්දාසිට මැරෙන තෙක්ම ගත කළොත් අපි කවදද මේ මණ්ඩි බහපු යටිපහුව වෙච්ච ටික මේ ටික දකින්නේ ආන් ඒ නිසා යම් කෙනෙක්ගේ කාම ඡන්දේ කියන කාම ආශාවල් වලම පටන් අරගත්ත ජීවිතේ එකෙම ඉවර වෙනවා නම් එහට කවදාකවත් අපි බටහිර මානසික විද්‍යාව කතා කරන යටිහිත දැක ගන්න හම්බ වෙන්නේ නැහැ. නමුත් මේ යෝගාචර ප්‍රයත්නෙන් සීලයෙන් කයින් කරන්න පුළුවන් නරක වැඩ නතර කරනවා, හිර කරනවා, අදිෂ්ඨාන පුරුක නතර කරනවා. ඊට පස්සේ මනසෙනුත් කාම ඡන්දය පොඩ්ඩකට తాවකාලිකව හිරිවත් කරනවා. ඇල්මරන, විෂමරන. විෂමරල බලන්නේ. බලනකොට ඔන්න වර්තමානයේ එන රූප නෑ, ශබ්ද නෑ, ගන්ධ නෑ, රස නෑ, පොට්ටබ්බ නෑ, ධර්ම නෑ. එතකොට අර යට තියෙනවා ඉන්න පටන් අරගත්තට පස්සේ ඒ යෝගාවචරයේ අභාවිත මනස කොච්චරද කියනවනම් එයායි හැම එකක්ම මම කියාගන්න. ඒ හැම එකක්ම මගේ කියාගන්න. ඒ ඔක්කොම මගේ ආත්මේ කරගන්න. ඉතින් කරගෙන මෙව ඇයි මෙහෙම වෙන්නේ? ඒවට හේතු සම්බන්ධතාව හොයනවා. මේ සේරම බුදුචානන්සේ කපැත්තකින් කියන එක අනුංගියේ දෙයක් විතර බලාපං. මේක හේතුඵල ධර්මයක් විතර බලාපං. මේක මනුස්ස හිතක චිත්ත නියාමයක් විතර බලාපං කියලා එක වටින අවස්ථාවක්. මේකට පූර්ණික මොනලිතර බලානින එක එකක්. දෙක හිත ඇබ්බැහියට මේ පේන්නේ කොයි මගේ මැරිච්ච අම්මා වෙන්න ඇති නැත්නම් මේ අරක වෙන්න ඇති මේක වෙන්න ඇති කියලා ඉතින් කතන්දර හදනවනේ. ඒ හදන කතන්දර නැත්නම් මේ පේන දේවල් එක මේ ගැටෙන ගතිය මම කියාගන්න නැතුව මගේ කියාගන්න නැතුව මගේ ආත්මේ කරගන්න නැතුව මේවත් එක්ක ආරවුල ඇති කරගන්න නැතුව ජීවත් වෙන ක්‍රමේ මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා. ඒ මොකද මේ ඔක්කොම මනෝ විකාර. මේවා මනෝ බුබ්බංගමයි මනෝ සෙට්ටයි මනෝමයයි. මේ එන මනෝ විකාර වලත් එක රණ්ඩු වෙන්න හදනවයි කියලා කියන්නේ හීනෙන් දැකපු දෙයක් එක්ක නඩු කියන්න හදනවා. මම හීනෙන් දැක්ක අල්ලපු ගෙදර එක්ක නා පිහියක් ගන්නවා. ඉතින් මම කිල්ල නඩුවක් දැම්මොත් එහෙම ඔය වෙන මොනවටත් නෙවෙයි අනිවාර්යෙන් මට අනිද්දාමයි ඔය පිහිය ගාවේ කියලා. ඉතින් අය නඩුවට කියොත් එහෙම නඩුකාරයා ගාස්තුට තඩත් කළා දඬුවම් කරාවි මේක උසාවියේ කාලේ නැති කරන්න එපයි කියලා. මේ හීනයක්. ඒ නිසා භාවනා කරන්න ගියාම මේ විපස්සනා කොටසේදී ඒ යෝගාවචරයට හම්බ වෙන ඒ නතර ඒ කියන්නේ සංස්කාරිකව සිදුවෙන කියා ක්‍රියා ඉක්මීව කර නතර කරාට පස්සේ ඒක හොඳ පිං ඇතිගෙනාට විතරයි සිද්ධ වෙන්නේ. ඒ අසංස්කාරික මේ කාය විඤ්ඤාති අසංස්කාරික වච විඤ්ඤාති අසංස්කාරික මනෝ විඤ්ඤාති ගොජ දාන්න පටන් ගන්නවා. ඒ ගොජ දානෙවත් එක්ක හැප්පෙන්න හැප්පෙන්න කිපෙනවා ඒවා. ඒවත් එක්ක මනින්න කිරන්න කතා ගොතන්න හොයන්න බලන්න යන්න යන්න අවිස් වෙනවා. ඉතින් කවුරුවක්වත් ඒ ගිය ගමනින්ම පටන් ගන්නකොට ඒවත් එක්ක සාදර කරගන්න ක්‍රමේ දන්නේ නැහැ. අවිස් වෙනවා. ඉතින් අවිස් වුණාට පස්සේ උංගව දෙනෙක් හිතනවා මං පෙර කරපු වැරදි අකුසල කර්මයක් නිසා වෙන්න ඇති. නැත්නම් සීලේ වර්තමානයේ කැඩිලා වෙන්න ඇති. එහෙම නැත්නම් සතිය දුර්වල වෙලා වෙන්න ඇති. නැත්නම් සමාධිය නැතිලා වෙන්න ඇති. ඇයි වදේ මෙච්චර ලස්සන ගියේ කියලා එකපාරට මේ රූප පේන්න පටන් ගත්තේ? ඇයි ශබ්ද ඇහෙන්න පටන් ගත්තේ? ඇයි මේ ඇඟ නැලවෙන්න පටන් අරගන්නේ? ඇයි මේ හිතුවේ ගොඩක් එන්නේ කියලා ඒකට හේතු හොයන්න ගත්තොත් හැමදාම පශ්චාත්තාපය, ઈચ્છා බංගත්වය සහ කම්මැලිකම මුස්පීන්තු ගතිය තමයි එන්නේ. නමුත් මේක බුද්ධ හැදුත්තු මෙන්නසලා දැකලා තියෙනවා. මේක මේ වෙලාවේදී මතුවෙන දෙයක්. මේ දේ අනුංගී දෙයක් විදිහට බලන්න. මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි විදිහට බලන්න. මේ හේතුඵල ධර්මයක් සුද්ධ වශයෙන්ම සිද්ධ වෙන වෙලාවක්. ඔබ මොනම දෙයකින්වත් මේකට චේතනා බහල කරන්න එපා. මොන විදිහකින්වත් මේකට විවසකස් කරන සංස්කරණය කරන්න යන්න එපා. ඒ දැකලා දැක්කමචින් නතර කරන්න පුළුවන්. ඒක දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේ සුතමත්තම් භවිෂ්‍යති, මුතේ මුතමත්තම් භවිෂ්‍යති, විඥාතේ විඥාතමත්තම් භවිෂ්‍යති කියලා බුදුරජාණන් වහන්සේගේ සර්වඥතාඥාණයෙන් සඳහන් කළ තියෙනවා. අපි දැක්කනම් යමක් ඒක එතනින් ඉවරයි. ඔක නැවත නැවත කල්පනා කරගෙන ඇයි දැක්කේ, මොකද්ද මේකෙන් මට හම්බෙන පණිවිඩය ආදි වශයෙන් කල්පනා කිරීමෙන් අර දැකපු දේෙන් කෙලෙස් උපදවන එක පෘථග්ජනයාගේ ප්‍රධානම රාජකාරිය. ඥානවන්තයා කරන්නේ දැක්ක දේ දැකපමණින් නතර කරනවා. හරියට කැමරා එකට ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒ කැමරාවට කි ආඩම්බරයක් එන්නේත් නැහැ, ලැජ්ජාවක් එන්නේත් නැහැ. මම මේ ගත්ත ෆොටෝ එක නරක එකක්ද හොඳ එකක්ද කියලා. කැමරාවෙන් ඉන්නේහට සලකා බැලීමක් නැහැ. ඒ වගේම පටිගත කරන යන්ත්‍රයක බන පටිගත කරාද, එහෙම නැත්නම් වෙන නරක දෙයක් පටිගත කරාද කියලා ඒ යන්ත්‍රයට ලැජ්ජාවක් එන්නේ නැත්නම් යන්ත්‍රයට ආඩම්බරයක් එන්නේ නැත්නම් ඒ නිසා නැත්නම් මේක මම හිතන්නේ සෝවන් වෙලා තියෙන්න ඕනේ මේ වෙනකොට. මොකද මේ තරම් බන අහලා තියෙනවා මේ මැසිම. අනේ කවදාකවත් නැහැ. කිසියම් ශික්ෂණයකට අවිලන ඒක එතනම තමයි. අනෙකුත් හැම දෙයක්ම බුදුරජාණන් ශ්‍රී කියනවා මේ භෞතික නියාමයක් අනුව වැඩ කරන්නේ. එව්වට මේ හිතන්න පුළුවන් කියලා උඹ බාරගත්තට ඒ හිතන්න පුළුවන් උනත් කවදාත් උඹේ සැප පිණිස නම් ඒක හිතන්නේ නැහැ. ඒක හිතන්නේම සංසාරේ වඩන්න කාමිටමයි මාන්නිටමයි සක්කාය දිටිය වඩන්න. ඒ නිසා හිතන්න බෑ. ඒකෙන් ඉවරයි. ඒ නිසා ඇහුවද එහෙන් පරි නතක ගන්ධ බලපු දෙය, රස බලපු දෙය, හිතට ආපු දෙය එතනින් අතර කරන්න පුළුවන්. ඒක සර්වචනාංශය. ඒක අපිට අපි වෙදුවේ සදාහන් කරතුන. ඒකල කියනවා මෙන්න මේ විදිහට හික්මියා. මොකද්ද මේ දේවල් දැක්කට පස්සේ ඕ ගැන පස්සේ අවසන් කරන්න යන්න බෑ. ඒක ඉතින් ඉවර ඊගාචිත්තක්ෂණයට ලෑස්තියි. ඇහුවනේ, ඇහුව මතින් අතර කරන්න ඊගාචිත්තක්ෂණයට ලෑස්ති වෙන. එතකොට ඊගාචිත්තක්ෂණේ අනිවාර්යයෙන්ම පීතුරු චිත්තක්ෂණය. ගන්ධ රස පහස කොයි එකක්වත් අතර වෙන්න නම් ඒ දේ හික්මීමක්. හික්මීමක් කියලා කියන්නේ මේ මතින් කතන්දර හැදීම නොකිරීමට කරන හික්මීමක්. ඒ මතින් කතන්දර හැදුවොත් ඒකට ලැජ්ජා වෙන හික්මීමක්, දුකක් කියලා ගන්න හික්මීමක්, පීඩිත වෙන හික්මීමක් කාවට පස්සේ යාර පුරුද්දට තාම කතන්දර හදනවා. හැබැයි ඒක නේ ආඩම්බර වෙන්නේ. ලැජ්ජියති, ලැජ්ජිත වෙයි, පීඩිත වෙයි, දුක්ඛිත වෙයි කියලා අට්ඨියති, හරායති, ජගුච්ඡති කියලා බුදුචාන් වහන්සේ ශික්ෂකයාගේ ක්‍රියාකාරකම් පෙන්වනවා. ආන මේ වෙලාවේදී යෝගාවචරය මේකයි මම භාවනා විදි කළ යුත්ත. මේ විවේක වෙච්ච මනසට ඒ යට වෙච්ච අසංස්කාරිකව මතුවෙන කාය සංඛාර, කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, මනෝ විඤ්ඤාති මතුවෙන මේක හුඟක් හොඳ දෙයක්. මේක හිතේ යටිපහුවෙච්ච කුණු, එහෙම නැත්නම් මේ එක විදිහට කියනවා නම් අනුසේ මට්ටමේ චීන කුණු ගොජ දාන වෙලා අන්නේක ගොජේට යන්න දෙන්නවා. ඒක හරියට කුරුලෑවක් ඇවිල්ලා ඒ කුරුලෑව කැඩිලා පුරු එළියට ගියොත් සනිපේනවා. විසප්පක් ඇවිල්ලා ඒ විසප්ප කැඩලා පුරු එළියට ගියොත් සනිපේනවා. අන්නේ වගේ පුරු එළියට එන්න දුන්නේ නැතුව මේක පලස්තර දාන්න ගියට හරියන්නේ නැහැ. ඉන්දියන් වේදනා වැඩි වෙනවා. අන්නේ මේ වෙලාවේදී මේ එළියට එන මේ කුණු ටික එස්සුව වීමක් සඳහා, සෝවීමක් සඳහා මේ එළියට එන කුණු ටික පිළිබඳ පශ්චාත්තාපෙන්දි ගියොත් හෝ නැත්නම් ඉන්නේ හොඳ දේවල් කියලා ආඩම්බර වෙන්න හදනවනම් ඉතින් වෙන්නේ අලුතෙන් ආයෙ අර අච්චර පිරිසුදු වෙලා යන එකේ කර්ම රස කරනවා. නැවත කර්ම රස නොකිරීමට නම් යෝගාවචරය ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ මේ යන දේත් එක්ක පැටලව ගන්න නැතුව මෑත් කරගත්ත හිතකින් පිට කෙනෙක් දිහා පිට දෙයක් පිට කෙනෙක් දිහා බලා ඉන්න විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මය කියලා ඉන්න එකයි කියලා ඉන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනවා. ඒ මොකද බලාපොරොත්තු වුණාට වැඩිය නැත්නම් භාවනා කරන යන්නේ කන ඊට ඉස්සර තිබුණ සමාධිය බලාපොරොත්තු වුණාට වැඩිය මේ කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ගොජ දාන්න පටන් ගන්න ගතියක් තියෙනවා. අර හම්බෙන විවේකයේ ගොජ දාන්න පටන් ගන්න ගතියක් තියෙනවා. මෙන්න මේ ගොජේ පිළිබඳව මෙන්න මේ වගේ විස්තර දෙන්න පුළුවන් යෝගාවචරයට හරි සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ මොකද්ද? ඒ සංඛ සූත්‍රයේදී සර්වචනාංශේ මෙන්න මෙහෙම සංඛ සූත්‍රෙමත් නෙවෙයි, ඒ සූත්‍රෙ මුලිකට පදනම සකස් කර ගන්න පුළුවන්. ඒ සූත්‍රයේදී සර්වචනාංශේ ඉදිරියටපත් වෙනවා ඒ ආජීවක ශ්‍රාවකෙක්. ආට පස්සේ සර්වචනාංශය අහනවා ඔබගේ ශාස්ත්‍රඥ වහන්සලත් ඔබලාට සුචරිතය ගැන උගන්වනවාද කියලා. ඊට පස්සේ කියන ඒ කාන්තේම අපිට උගන්වනවා. ඒ මොකද්ද? අපේ සාසුන් වහන්සේ කියලා කියනවා උඹ සතු මරන්න එපා, සතු මරු තපායට යනවා ඒකාන්තයෙන්ම දුකටපත් වෙනවා. හොරකම් කරන්න එපා, හොරකම් කරොත් ඒකාන්තයෙන් අපායට පත් වෙනවා, දුකටපත් වෙනවා. ආදි වශයෙන් මේ ශිල්පද පහ කියනවා. ඒකල කියනවා යම් බහුලං විහෙරති තේන තේන නීයාති. උඹ යමක් යමක් බහුල කරගෙන වැඩි වැඩියෙන් කරගෙන ඉනවා නම් ඒ අනුව උඹේ ඒ සුදුසු අපායට යොමු කරෝ නැත්නම් චිරසංයෝනියට යොමු කරවනයි කියන. එතකොට සරුවචනාංශේ ඒකට සියුම් ප්‍රතිවාදයක් ගොඩනගනවා. මේ යම් බහුලම් විහෙරති තේන තේන නීයාති කියලා කියනවනම් එක එකක්වත් අපායට යන්න බෑනි කියන. එක කීලෙවල්ලා ඒ ශ්‍රාවකයන් අහනවා හරි මිනිස්සෙක් උදේ හරි කමන්නේ දවල් හරි කමන්නේ රෑ හරි කමන්නේ සතෙක් මරනවා මම මුළු දවසේම වේලාවෙන් වැඩි හරියක් මිනිහා සත්තු මරමින් ඉඳින්නේ නැතුව දින්නේ කියලා සත්තු මරණ එක හැබැයි ඉතින් මරන්නේ එක වෙලාවයි අනික හරිය නිකන් නේන වැඩියෙන් කරලා තියෙන එකට උඹ කියන්නේ යන්නේ කියලා ඉතින් කවදාවත් අපාය යන්නේ නැහැ උදාස පුරා සතු මරන්නේ ආයෙම නැත හොරකම් කරනවා හරි හොරකම් කරන මිනිහා උදේ හරි දවල් හරි හොරකම් කරනවා දවසේ වැඩි වෙලාවක් ඉන්නේ හොරකමේද නැද්ද ආයතන කියන වැඩි වෙලාවක් හොරකමෙ නෙවෙයි. ඉතින් එහෙනම් ඔබ දැන් කියේ මොකද්ද? වැඩි වැඩියෙන් කරන යන ගේනක එකෙක්වත් අපායට යන්නේ. කාමීත්‍යචාරය කරන. කාමීත්‍යචාරය කරන කට්ටිය දන්න ඔක පැවිෂිතු කරන්න බෑ කියලා. ඒක හොඳනම දක්ෂ දෙයක්. ඒ වෙලාවක් වෙන දවස් 3-4 සැරයක් ඒ වෙලාවටදී බොහොම සුන්දරයි හොඳයි. ඔක කෙරුවට බයිස කරන්න බෑ. ඉතින් කාමීත්‍යචාරය වුණත් යම් බහුලම් විහෙරති තේන තේන නීයාත කියවනම් ඒකෙන් අපායට යන්න බෑ. ඒ යන්ත්‍රේ හැටි එහෙමයි. කියලා අර මන්ත හේර විනාශ කරනවා. කිරෝරසේ ආර ආජීව ශ්‍රාවකයා උළුපත් කරගන්න. ඒ උඹලගේ ගුරුරැ කියන විදිහ මේක වෙන්න බෑ කියලා. ඊට පස්සේ සර්වචනාංශේ සඳහන් කළා තියෙනවා කලාතුරකින් මේ වගේ පිසු පිසු දේවල් උගන්නද්දී සර්වචන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනවා. පහළ උන්වහන්සේත් කියනවා ශික්ෂාවක් ගන්න, සුචරිතයක් ගන්න. කොහොමද සර්වචන් වහන්සේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ මේ සර්වචනාංශයේ විනය ජනතාවට කොහොමද සීල ශික්ෂාව සමාධි ශික්ෂාව වෙනත්නම් අපි කෝත් කාය සුචරිත වාචී සුචරිත මනෝ සුචරිත විස්තර කරන්නේ. එතින්දි සර්වචනාංශ කියනවා යථා යථා වේදේති අයම් පුරුෂෝ කම්මං කරෝති තථා තථාස විපාකං භවිෂ්‍යති. එයා යම් යම් ආකාරයට විඳිමින් කර්මයක් කරනවා නම් ඒ කර්මය ඒ අනුව එයාට පරිසංවේදේති මේ විපාක ලැබෙනවායි කියන්නේ. තමන් ඒ කරන දේ පිළිබඳව තමන් මොකද්ද ගන්න? තමන් ඒ විදිය යුතු ආකාරයෙන් තමයි කර්ම රැස් වෙන්නේ. එහෙම නැතුව යම් බහුලං අපි කවුරු හරි කියනවා නම් සතෙක් මැරුවොත් ඒ කාන්තෙන් අපායට යනවා, හොරකමක් කළොත් ඒ කාන්තෙන් අපායට යනවා. එහෙම කෙනෙකුට කවදාකවත් භ්‍රමචරියක්වත් ආය නැවත සුද්ධවන්තෙක් වෙන්නවත් අවස්ථාවක් නැතුව යනවා. ඒක මන ආස්තික කතාවක්. ඒ නිසා සරුවචන් වාසෙනමක් ලෝකෙ පහළ වෙන්නේ පව්කාරින් ඉඳ ගල් ගහන්න නෙවෙයි. අවකර මනුස්සයාට නැවත පිරිසිදු වෙන්න අවස්ථාවක් දෙන්නයි. ඒක නිසා යම් කෙනෙකුගේ ඒ සර්වචනාංශයත් කියනවා සතුන් මැරීම නිඳාවට ලක්වන දෙයක්, බුද්ධහතුත්තමනාචින් ගරහන දෙයක්, සතුන් හොරකම් කිරීම නරක දෙයක්, ගරහන දෙයක් වශයෙන් සඳහන් කරනවා. සඳහන් කරාට ඒකාන්ත අපාගාමී වෙනවයි කියලා දැඩි නියතගතික වාදයකට යන්න දෙන්නේ නැහැ. ඒක මේ බුද්ධඥානයේ ප්‍රතික්ෂේප කරන නියතගතික වෙනවා. අතෙක් මරුවොත් ඒකාන්තෙන් අපාගත වෙනවා කියලා කියන්න ගත්තොත් එයා අනිවාර්යයෙන්ම අර කර්මයේ කර්මීස කර්මඵලයේ කියන සංකීර්ණ විශ්ේ පැත්තක දාලා මේ කෙටි සමීකරණ හොයන්න හදනවා. ඒක සර්වඥංශය අගය කරන්නේ. ඒක ඉවර වෙලා කියනවා උඹ බුදුහාමුදුරගේ බණ ඇහුවා නම් උඹ සතුන් මරලා තියෙනවා නම් හොරකම් කරලා තියෙනවා නම් අනිකුත් දුස්චරිත කරලා තියෙනවා නම් ඒක බුදුහාමුදුරු අගය කරන්නේ නැති බව දන්නවා නම් නින්දිතයි නම් බුදුජාන් වහන්සේ එහෙම ආයෙත් මොකද්ද කරන්න කියලා කියනවා. මේ කරපු දුස්චරිත වෙනුවට කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත කියලා කළ යුත්තක් පුදුරජාන් වහන්සේ සාධනීය පැත්තක්, සුන්දර පැත්තක් යෝජනා කරනවා. ඉතින් අර මිනිස්සයා මෙතෙක් කල කයෙන් සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය කරා, වචනෙන් බොරු කියලා හිස්වචන පරිස්වචන කරා. ඊට පස්සේ ආ බුදුහාමතු කියලා දෙයට විතර කාය සුචරිතය, මනෝ සුච වචී සුචරිතය කරලා ඒ මතින් නතර වෙන්නේ නැතුව මනෝ සුචරිතයටපත් වෙනවා. පත් වෙලා ගිහිල්ලා ඒ කෙනා යම් වෙලාවක මෛත්‍රී භාවනා වේවා, බුද්ධානුස්සතිය වේවා නැත්නම් ඒ දෙක තමයි මේ සූත්‍රය සඳහන් කරන්නේ. ගියාට පස්සේ යාගේ හිත අප්‍රමාණ මට්ටමකට මේ මානව දයාව ඇති වෙන්න පටන් ගන්නවා. මේක කර කවදාකවත් නැති වෙන විදිහට හැම දිශාවෙම ඉන්න ප්‍රිය මෑදහත් අප්‍රිය සෑම සතුන්ටම මෛත්‍රී කරන්න පටන් අරගෙන මේ මනසය සතර දිශාවට මෛත්‍රී කළොත් පුත්‍රජනසේ සඳහන් කළ තියෙනවා අර කිරිච්ච සුළු සත්ත්වඝාත නපුසල කර්මයේ දිය වෙලා යනවා. කිරිච්ච සුළු හොරගම් කිරීම අදත්තා දාන අකුසල් මේ විශාල මෛත්‍රී ජලාශයේ දිය කළ අරින්න පුළුවන්. ඊට පස්සේ කරපු කාමීච්ඡාචාර වැරදි වැඩ මේ විශාල මෛත්‍රී ජලාශයේ දිය කරන්න පුළුවන්. බොරුව කේලම හිස් වචන දිය කරන්න පුළුවන්. ඒ තරමටම සුචරිතය වඩන්නේ. එතකොට විශාල වශයෙන් වෙන්නේ මනෝ සුචරිතය. එහෙම නැත්නම් අපමිය වශයෙන් වඩන මිත්ත කරුණ මුදිතා උපේක්ඛා. එහෙම නැත්නම් මේ බුද්ධ ධනෝසති භාවනාව එතන මෛත්‍රී මේ ආනාපාන සතිය කළ හිත සම්පූර්ණයම නිදහස් කරගෙන ඒ හිත අප්‍රමාණ වඩනවනම් එයාගේ අර පරණ තිබුණු හිතේ ප්‍රතිසන්දීමට බීජ බවට පත් වෙලා තිබුණේ කර්ම ගෙවිලා යනවායි කියන එක ලෝණ සූත්‍රයේදී වෙනමම සඳහන් කරලා තියෙනවා. බුදුජානකසේ සඳහන් කරනවා මහණෙනි මේ පුංචි ජීපීරිසකට අර පුංචි වීදුරුවට හැරි ලුණු කැටයක් දැම්මොත් ඒ ලුණු කැටේ නිසා ඒ දිය පොඩිටට වෙනසක් වෙයිද නැද්ද කියලා. ඒක කියන පොඩි දීප ප්‍රදේශයකට දැම්මොත් වෙනසක් වෙන ලුණු රස දැනෙනවා කියලා. මහණී ඒක අරගෙන ගිහිල්ලා ගංගානනගකට දැම්මොත් ඒ ලුණු කැටේ ගංගානනගගේ ජලයට වෙනසක් වෙයිද කියලා. නෑ, ඉතින් ඒ උඩුණු කැටේ පුංචි නිසා වෙනසක් වෙන්නේ නෑ. අනේ වගේ තමයි මහණී මේ ලුණු කැටේ වගේ උඹ ළඟ දොස් තියෙනවා. දුෂ්චර්ච තියෙනවා. නමුත් උඹලා අප්‍රමාණ විචිත මෛත්‍රී හිත නැත්තම් මේ සමාධි හිත මහත්ගත හිත වඩනවා නම් අර පුංචි දෙයින් වෙනසක් ඇති කරන්නේ නැතුව ඒ කර්ම ditta ධම්ම වශයෙන් ඵල දීලා එහෙම නැත්තම් මේ සම්ප්‍රායික වශයෙන් යන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ඊගාවාත්මෙට පටිසන්දෙන තියෙන ආත්මවලට කර්ම වල කියන්නේ අපරාපරිය වේදනීය කර්ම, එහෙම නැත්තම් උපපජ්ජ කර්ම කියන අපරාපණීය වේදනීය කම්ම කියලා කියන්නේ බරපතල කර්මයක් කළොත් මේ ජීවිතෙන් පස්සේ අනිවාර්යයෙන් මේ කර්මය අනුමයි ඒවා අනන්තයි කියලා කියනවා. අනන්තර්ය අකුසල කර්ම කියලා කියනවා. ඊගාවාත්මේ අනිවාර්යයෙන් මේක මෙන්නවට කර්මපත කියලා කියනවා. ඊගාවාත්මේ දෙන්න බැරි වුණොත් පුංචි පුංචි කර්ම මැත්තේදී කවදා හෝ ආත්මික ප්‍රතිසන්දිනන කරන උපපජ්ජ වේදිනීය කම්ම කියලා සමහර කර්ම જાති කියනවා. රහත් මාර්ගෙන් අහෝසි වෙලා යන බුදුජානනාගේ මෙතෙන්දි සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කර විදියට අප්‍රමාණ විදියට හිත වඩන්න ගත්තොත් ඊගාව ආත්මෙදී පරිසන්දෙන්න තියෙන කර්ම පරිසන්දෙන්න අවස්ථාවක් නොතබා මේ ආත්මෙදීම පරිසන්දෙන්න පටන් ගන්නවා. මේ ආත්මෙදීම ditta ධම්ම වේදිනේ වශයෙන් එන්න පටන් ගත්තහම ඒ පුද්ගලයාට ඒ තමන් දැකදක දැනදන කරපු සියලුම දේවල් හොඳට දැනෙන්න පටන් අර ගන්නවා. මං එදා කරපු එක තමයි මේ ඉන්නේ කියලා. ආත්මක් පිටිපස්සේ මේ ආත්මෙදීම මේ භාවනාවේ උත්කෘෂ්ඨ භාවේ නිසා මේ කර්ම ශක්තිය වැඩි වැඩියෙන් ප්‍රතිසන්දෙන්න පටන් ගන්නවා. ලබනාත්මට යනවා වෙනුවට මේ ආත්මෙදී ප්‍රතිසන්දෙන්න පටන් ගන්නවා. මේ නිසා සමහර ලාවට ඔය මහත්ගත හිතකට හිත දාගත්තට පස්සේ මේ බොහෝම ප්‍රකටව ප්‍රසිද්ධව කැපී පේන විදිහට එන්න පටන් ගන්නවා. ඇයි මෙච්චර මේ පිංකම් කරන, ඇයි මෙච්චර මේ දන් දෙන, ඇයි මේ සිල් රකින්න මට මෙව්වා ඉන්නේ කියලා හිතෙන් ඉඳ තිනවා. නමුත් ඒ වෙන්නේ මොකද්ද? මෙවුවා ෆික්ස් ඩිපොසිට් වලට යන්නේ නැහැ, කරන්ට් account එකට වැටලා තියෙන්නේ. දැන් එන්න එතන එතන ඉන්න බෑ. වැඩි පොලි නෑ හැබැයි. මේ කරන්ට් account එක බොහොම ශීඝ්‍රයෙන් වැඩ කරනවා. යෝගාවචරය හරියට දැනගන්න ඕනේ භාවනා කරගෙන යනකොට මේ විදියට වැඩියෙන් ඒ කර්ම ශක්ති ගොජ දාන ගතිය එනවනම් දැන් මේ සම්පූර්ණ සුවයකටයි යන්න හදන්නේ. ඒ නිසා වැඩි අදිෂ්ඨානයකින් වැඩි සන්තෝෂයකින් මේ කොහොම ගෙවම් කරා මං ගියාත්මය වගේ එරියස් කියලා නෑ මේ ආත්මය ඉවරම කරලා දාන්න හදන්නේ කියලා ඒ එන දුක් ditta dhamma වශයෙන් එනක එනෙවට සතුටු වෙලා ඒ මොකද ditta dhamma වශයෙන් පරිසම්දුන්නා වගේ නෙමෙයි අපරාපරිය වුණොත් ඒ වගේ හත් ගුණයක් දෙනවා. ඒකයි සාමාන්‍ය වචෙදි කියන්නේ ditta dhamma වශයෙන් එනවනම් හිතන්න බැරි තරම් මේ නොහිතපු විදිහට එන්න පුළුවන්. නමුත් හතෙන් එකයි පරිසම්දේ. ඒක මේරුවොත් විපාක බවට පත් වුණොත් හත් ගුණයක් වෙනවා. ඒ හත් ගුණයක් වෙනවනේ මේ ආත්මෙ ඉන්න පටන් ගන්න. ඒක නිසා හුඟව දෙනෙක් හිතනවා මේ භාවනා කරන්න ගත්තට පස්සේ මාර බලවේග වැඩි වෙනවා. මට ඉස්සර කරදර තිබුණා දැන් මේව කරන්න ගියාම අරෙමුත් කරදර වෙනවා මෙහෙමුත් කරදර වෙනවා අරකට වෙනවා ලෙඩක් වෙනවා අර එහෙමයි කියලා. ඒ මොන මාර කරදරයක්වත් නෙමෙයි තියෙන්නේ මේ account balance එකක් කරගෙන යන්නේ මේ අවුරුද්ද ඉවර කරන්න ඉසලා accounts පෙන්නන. ඉතින් ඒකට audit කරන්න ඕනේ ඒක සුද්ධ කරන්න. බදු ගෙවන්න තියෙනවා බදු ගෙවන්නත් තියෙනවා. යෝගාවචරයා කියන්නේ අභියෝගේ පිළිගන්න කැමති කෙනෙක් නම් මෙයා දැනගන්නවා දැන් ඉතින් මේක මේ එන ධිට ධම වේදිනිය වශයෙන් එනෙව්වා මාර බලවේගයක් නෙවෙයි මට මේවා දරාගෙන ඉන්න පුළුවන් වුණොත් අර හත් ගුණයක් ගෙවන්න වෙනකොට එක ගුණයක් ගෙවලා ගෙවම් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා විපස්සනා යෝගාවචරයා තමන් මේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ එහෙම නැත්නම් මේ සුචරිත ජීවිතය ගියාට ඥාන පටන් ගත්තට පස්සේ කරදර වැඩි වෙනවා කියලා කියන එක ආඩපාලියකට ගන්න. ඒක බලාපොරොත්තු වෙන්න ඕන. හරිනම් මෙහෙම වෙන්න ඕනේ කියලා. ඉතින් ඒක සම්බන්ධයෙන් කියන්න ගියාම මට මතකයි එකපාරක් මේ බලංගොඩ ආනන්දමයිත් හාමුදුරුව හම්බෙන්න ගිය කට්ටියක අහලා තිබුණා ඒ ස්වාමීන් වහන්සේකින් ඒ ගිහියෝ ස්වාමීන් වහන්සේ මෙමයි මේ භාවනා නැත්නම් ධාර්මික නැත්නම් සුචරිත ජීවිතයට ගියාට පස්සේ ඒ කරන කෙනාට කරදර වැඩි වෙන ගතියක් තියෙනවා මාර් බලවේග වැඩි වෙන ගතියක් තියෙනවා කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්තුන ඔව් එහෙම තමයි කියලා. ඒක මේ සීලෙන් රකින්න නැති කෙනාට වැඩිය සීලෙ රකින්න ගියාට පස්සේ එයාගේ සංවේදී වැඩි ඉන්ද්‍රියන් ඒක නිසා දැනෙන ගතිය වැඩි වින්දන වැඩි වේදනා වැඩි නැත්නම් විඳවනවා වැඩි. ඒ වගේම සමාධියක් කරන යන එකනට පුංචි සද්දක පවා බාධා වෙන ගතිය වැඩි. නමුත් ඒ ස්වාමීන් වහන්සේ වචන ඉවර කරන්න ඉස්සෙල්ලා කියන හැබැයි මේක විපස්සනාට බලපන්නේ නැහැ කියලා. ඒක හරි ලස්සන වෙන්කොට හඳුන්වා දීමක්. ඒ මොකද විපස්සනා යෝගාචර යන්නේ ඒක ලෑස්ති වෙලා. මම වැඩ කරන්න පටන් අරගත්තොත් මට මේක කරදර වෙනවා. මම යන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න. මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න. මේ දුක්ඛ සත්‍ය විඳට වැඩි පේනවා. හැබැයි ඒකට කරදර වැඩි වෙනවා වැඩි කරපල්ලා කියන අදහස නෙවෙයි. ඒකේ විදිහට බාරගත්තොත් ඒක එතනම ලොප් වෙනවා. එන කරදර ප්‍රතික්‍රියා නොකර බාර ගන්න නැතුව අනුන්ගේ දෙයක් වගේ බැලුවොත් මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්ම නෙවෙයි බැලුවොත් ඒකට ප්‍රතික්‍රියා නොකර හිටියොත් ඒවා එහෙම ඩ්‍රොප් වෙනවා. එහෙම ලොප් වෙනවා. ඒ කලාව හුඟ යෝගාවචරයක් දන්නේ නැහැ. ඒගොල්ලෝ අඬපා අඬහැරපා මේ අඬාව වැටෙනවා. එහෙම නැත්නම් ආඩපාලි කියන පටන් ගන්නවා මට මේකුණා 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 කියලා කියන්න කියන්න වෙන්නේ හිතේ අර දැරීමේ ශක්තිය අඩු වෙනවා. හිතේ තියෙන හිත ઈચ્છා බංගත්තයටපත් වෙනවා. අනුන් ඉදිරියට බැගෑ වෙනවා. කවදාකවත් ඒක යෝගාවචරයට ගලපෙන්නේ නැහැ. කවදාකවත් කෙලෙස් සටනකින් දිනන්න පුළුවන් ක්‍රමයක් නැහැ. එනකොට කෙලෙස් වලට කියන තියෙන්නේ මේක ආවේ මට බලන්න දරන්න පුළුවන් නිසා මම මේක දරනවා කියලා. ආන්නේ විදිහට යන මානසිකාරයක් ඒක යෝන්ස මානසිකාරය කියලා කියනවා. සම්මාදිට්‍යයක් හදාගත්තොත් යෝගාවචරයට මේකම තව පැත්තකින් කියන්න පුළුවන් භාවනා ජීවිතේ බැස්සට පස්සේ නැත්නම් විශේෂ පදයක් දාලා ඕන කියන විපස්සනා භාවනා ජීවිතේ බැස්සට පස්සේ දුක ආවනම් සිරි දෙව්දුව ගෙට වැඩියා කියලා බාරගන්නේ. දුකක් එන්න පටන් ගත්තන ඒ සුබ ලකුණක්. ඒ මොකද අපි මේ ඉස්සරහට යන්නේ දුක අවබෝධ කරගන්න. පළවෙනියම තියෙන දුක්ඛ සත්‍ය. ඉතින් සමතවකරණය කරනා නම් දුක එනකොට මගහරින. සීලය රකින්න කරත් මගහරින. දන් දෙන එකනත් මගාරිනු. විපස්සනා කරන එකන විතරක් එන කෙනාට එන්න ඇරලා ආ දැන් මේක තමයි මේ දුක්ඛ සත්‍ය මේකෙන් හැබැයි හොඳ ලස්සන වෙනසක් ඇති කරගන්නවා. මේ දේ මම හිතලා කරලා බඳවගත්ත දෙයක්. සචේතනික සසංකාර. මේ කොටස් මේ හිතලා ගත්ත දේවල් නෙවෙයි අතීත හේතු නිසා වෙන්න පුළුවන් අනුන්ගේ දෝෂයක් නිසා වෙන්න පුළුවන්. හැබැයි මම හිතලා සකස් කරලා ගත්ත දේවල් නෙමෙයි කියලා හරි ෂෝක් හොඳ ලස්සනට ඒ දෙක වෙන් කරලා දැක ගන්න පුළුවන්. මම හිතලා කරපු දෙයක් නැති මම විඳවන්න ඕන. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මගේ නෙවෙයි නම් මගේ චේතනාවක් නැහැ. මම අදිෂ්ඨානයක් නැහැ. මගේ ප්‍රකල්පන නැහැ. මගේ සසංකාරික නෙවෙයි නම් ඒක ඉතින් මම කියලා බාර ගන්න නැතුව ඉන්න එකයි තියෙන්නේ. මේක මම නෙවෙයි. මේක මගේ නෙවෙයි. මේක මගේ ආත්මේ නෙවෙයි කියලා මේ කලාව ඉගෙන ගත්තොත් හොඳම නිදර්ශනයක් කියනවනම් භාවනා කරනකොට එන හිතිවිලි වලින් 99%ක්ම මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. ඒ වුණාට යෝගාවචරෝ 99%ක් තැවෙන්නේ හිතිවිලි එනවා කියන. ඉඳගත්ත කම හිතිවිලි එනවා කියලා. ඒ ඉන හිතිවිලි මොකටද බාරගන්නේ? තමන්න තියෙනනේ ආනපාන. තමන්න තියෙන හිතිවිලි තියෙද්දි හෝ නැතිවෙ හෝ පුළුවන් තරම් හිත ආනපානයත් එක්ක බහුලීගත කරගෙන යනකොට හිතිවිලි ආව නැයි. එහෙම නෙවෙයි කියන්නේ මේක රාග හිතවිල්ල මේක දෝෂ හිතවිල්ල මේක අල්ලපු ගෙදර හිතවිල්ල. ඉතින් මේවා කතන්තර හද. කතන්තර හදන්න හදන්න අරව ගොජ්ජ තම තම බලිප්පේ දව තමයි ඉන්න පටන් ගන්නවා. ඉතින් ඊට පස්සේ අර අහ කියන්න අයෙත් දැස්සේ දාගත්තා වගේ ඉතින් කන්න පටන් ගන්නවා. නමුත් පුළුවන් නම් හොයන්න ඒක හොයන්න වෙන්නේ ඇත්තටම මේ සීල අවස්ථාවේදී නෙවෙයි සමත අවස්ථාවේදී නෙවෙයි ප්‍රඥා විදර්ශනා වෙලාවේදී මේ හිතිවිලි ආලුගේ වළම්බිදෙන වගේ හිතක් තියෙනවනම් මොනව හරි හැපි හැපි තමයි තියෙන්නේ. මේ හිතිවිලි 100ට එකක්වත් හිතලා ගන්න හිතිවිලි නෙවෙයි. අවජාතක හිතිවිලි. එයි මොකටද මම අප්පන්න සාතියද මම මොකටද තාත්තා කියලා අසං කරා. අනුන්ගේ හිතිවිලි. ආන්නේ හිතිවිලි දිහා බලන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මේ අපේ ජීවිතය මෙහෙවන මේ හිතිවිලි පද්ධතියෙන් 99%ක්ම මගේ න්‍යාය පත්‍රෙත් නෙමෙයි වැඩ කරන්නේ. 100ට එකක් විතර වැඩ කරනවා කියලා කියන්න පුළුවන්. බුදුචරණන්සේ සඳහන් කර තිනවා ඒ එකවත් සුභ සිද්ධියට සුභ සාධනෙ සඳහා නෙවෙයි වැඩ කරන්නේ තණ්හාවටමයි වැඩ කරන්නේ. මාන්නයටමයි වැඩ කරන්නේ. සක්කාය දිට්ඨියටමයි වැඩ කරන්නේ. අනික හිතවිලි සම්පූර්ණ මාර පාක්ෂිකයි මායාගේ මේ කුලිකාරයෝයි. අපි මෙවත් එක තැවෙන්න ගත්තොත් ඒකේ වෙන්නේ මොකද්ද? මායාට අතවැනිල්ලක් තමයි කියන්නේ. නමුත් කල්පනා කරලා බලන්න මේ මට්ටමට යනකම් ඉදිච්ච කේල්ගේ ටික පොත්ත කලවල හරියට මදේ කන්න වගේ යෝගාවචරයා මේ සසංකාරික අසංකාරික ભેදය සචේතනික අචේතනික ભેදය හිතලා කරන සහ කෙරෙන දේ අතර ભેදේ දන්නේ නැත්නම් උද්දුමාකාර දුක් කරදර රාශියක් වළඳන හැමදාම නිදා ගන්න යන්නේ විශාල ප්‍රශ්න රාශියක් එක්ක මුළු රැටි ඉස්සේ දත්පටි කනවා දඟලනවා මොකද අර හිතවිලිත් එක්ක නේ වැඩ කරන්නේ හැබැයි අදාළ නැති දෙයක්. බුදුජනක කියනවා මේ අතින් පු탁ජනයා පුදුම විදියට දුක් වවනවායි කිය. පුදුම විදියට මේ අහක යන දුක් ඔක්කොම තමන්ගේ මල්ලේ දාගෙන පීඩිත වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා හොඳට පෙඟිච්ච පාන් පෙත්තකුයි හොඳට ටෝස් කරපු පාන් පෙත්තකුයි එළිය තිබ්බොත් පෙඟිච්ච පාන් පෙත්ත බොහොම ඉක්මනට විස බීජ අල්ලනවා. විස බීජ අල්ල බොහොම ඉක්මනට පුස් කරනවා. ටෝස් කරපු පාන් පෙත්ත නෑ. ඒක තමයි භාවිත මනසක් තිබ්බට කොච්චර වටේ භාව මේ විස බීජ තිබ්බත් ඒකට ඇවිල්ලා පදිංචි වෙන්නේ නැහැ මොකද මේක වියලීලා තියෙන්නේ අර තෙත පරිසරය ආශ්‍රව කියලා කියන්නේ මේ වැగిරෙන ගතියට ඕග කියලා කියන්නේ ඊටත් වැඩිය වැగిරෙන ගතියට ඒකට අහ කියන්නේ හිතන් ඇදලා ගන්න ඒ මොකද මෙව්වා මම කියාගෙන මේවා මගේ කියාගෙන මේවා මගේ ආත්මය කරගෙන අපි ඒවට පෝෂණය ලබා දෙනවා අවිද්‍යාව හරහා එතපි යෝගාවචරයට මේ ප්‍රඥා ශික්ෂාවදී කියන්නේ ප්‍රඥා ශික්ෂාවදී ශික්ෂාගරුක වෙන්න කියලා කියන්නේ ඇහැට රූප පෙනුනට මේ එකටවත් හේතු වෙන්න යන්නත් එපා මේක කතා ගොතන්න යන්නත් එපා. ඒ ධර්ම කියවපු පොතක භවනා කරන් ඉස්සෙල්ලා සඳහන් කළ තියෙනවා උඹ යන ගමනේ ඉස්සරහට බුදුහාමුදුරුව දැක්කොත් පයින් දමලා යනපන් කිය. ඒ මොකද අපේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පාලා ඉන්න ඔය පේන්නේ බොරු කාරයි. ඌට එනපක්. එහෙමනම් නැත්තම් ඔබේ බොරුවක් කියේ. ඔබේ ඉතිහාසය කියලා බොරුවක් තියෙන. ඔය පේන්නේ මායාව. එහෙම නැත්තම් නිවන කියන එක වැසිකිළියක නොසෝදාහල අසුචි පිටක් විදියට සලකන්න කියලා තියෙනවා. මොකද නිවර ප්‍රාර්ථනා කරලා ගන්න බෑ. ඔබ ඒකට හිතාද බුදාසේ නිවන එයි. ඒකෝ ඉල්ලලා ගන්න බෑ. මේසඹ හිතාන ඉන්නවනම් ඒක මායාව. ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒ නිසා මෙව්වත් එක දඟලන්න යන්න එපා. උඹ හිත හිස් කරපන්. පුළුවන් තරම් හිත හිස් කරපන්. ඒ වුණාට බුදුන් දකින්න හොඳයි, දේව දත්තට දකින්න නරකයි, අත්තරන් දකින්න හොඳයි, අසුචි දකින්න එක නරකයි කියලා මේ තීරිල්ල බේරිල්ල තියනකන් කද්දාකත් ගොඩේම නැහැ. දෙකම මනෝ විකාර දෙකක්. අත්තරන් දැක්කත් අසුචි දැක්කත්. මේ මනෝ විකාර වශයෙන් අවබෝධ කරගෙන එක තමයි ප්‍රඥා ශික්ෂාව කියලා කියන්නේ. ඒකෙදි එකට ඉනිමම් බඳින්නත් එකට බඳින්න පටන් අරගත්තොත් අපි මේ අහ කියන දේවල් එක්ක කිලෝරක් නැති නඩු කිලෝරක් නැති පටලවිල් රාශියක් ඇති කරනවා. ඒක නිසා භාවනා කරාට මොකද ඒ සමත ශික්ෂාව නැත්නම් සමාධිය හරියාගෙන එනකොට මේ අලුතෙන් එන ගොජේ අලුතෙන් එන්න හදන එක හොඳ නම්බුකාර ලක්ෂණයක්. හොඳ මංගල ලක්ෂණයක්. හොඳ භාවනා දියුණුවක් නමුත් යෝගාවචරය වෙනතරත් වඩා ඒක මම නෙවෙයි කියා ගන්න මගේ නෙවෙයි කියා ගන්න එහෙම නැත්නම් අනුන්ගේ දෙයක් විදිහට බලන්න පටන් අරගත්තොත් ඒ යෝගාචර සංසාරේ කවදාකවත් නැති විදිහට තමගේ චිත්ත ප්‍රවෘතිය හේතුඵල ධර්ම වැඩ කරන්න හැටි චිත්ත නියාම වැඩ කරන්න හැටි දැක ගන්න පුළුවන්. ඒ දැක ගන්නකොට ඒ කෙනාට තේරෙයි මේක කිසියම් දෙයක් ඒ විපස්සනා කරනකොට දැකලා නම්බු කරන්න දෙයක් මේක නෑ. තීන හරියක් තියෙන කෙලස්. තීන හරියක් තියෙන අනිත්‍යයට වැටෙන දේවල්, තීන හරියක් තියෙන දුකට වැටෙන දේවල්, තීන හරියක් තියෙන අනාත්මයට වැටෙන දේවල්. ඒ මොකද මොනවා හරි තිබුණොත් ඒන හැම හොඳයි කියන හැම දෙයකටම අපි තණ්හා කරනවා. ඕනම දෙයකට අපි මානිය ඇති කර ගන්නවා, දික්ටි ඇති කර ගන්නවා. නමුත් ඒක ගෙවම් කරන වෙලාවේදී සෑහෙන මේ චතුරාර්ය සත්‍ය ඉස්සරහම තියෙන දුක්ඛ සත්‍ය කියන එක හොඳ අවබෝධයක් වෙන යෝගාවචරෙකුට විතරයි විපස්සනා කරන්න පුළුවන්. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේක උච්ඡේදවාදයක්, නාස්තිකවාදයක් ඉන්න දුකෙන් දුකටපත් කරනවායි කියලා. බැලු බැලමෙන් ඒක තමයි කියන්න තියෙන නිසා සරුවචනන්සේ සඳහන් කරනවා මහණෙනි මේ දුක නම් ඇත්ත වශයෙන්ම දුකයි මම මේක නෑ කියන්නේ. නමුත් මේ දුක දුක වශයෙන් මේකයි දුක්ඛ සත්‍ය කියලා දැනගන්නවා විතර මිහිරියාවක් මුළු ලෝකෙම මුළු මනුස්ස හිතේම ඔයිට වැඩි දෙයක් නෑ. අපි මෙතෙක් කල මේක මගහරවන්න ගියා. එහෙම නැත්නම් මේ අහ කන දේවල් ඇඟේ දාගෙන අයිතිවාසිකම් කරන්න ගිහිලා අපි කොච්චර මානසික පීඩා ඇති කරගත්තද, කොච්චර අධික රුධිර පීඩන ඇති කරගත්තද, කොච්චර පපුව පැලිලා මැරිලා ගියාද, කොච්චර කමේ කුෂ්ඨ රෝග ඇති කරගත්තද කියලා බලනවා නම් මේවා සේරම අවිද්‍යාව පදනම් කරගත්ත දේවල්. ඕනම කෙනෙකුට ඒ වගේ ගොජේ එනවා. ඒ ගොජේ ආපුවාම ඒකට යට වෙන්නේ නැතුව බේරෙන එකට තමයි කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවී සිටීම කියලා. ඒ අෂ්ටලෝක ධර්මයේ තියෙන අන්ත දෙක දැකගෙන දැනගෙන ගෙවම් කරනකොට මේ මැදට එනකොට ගොජේ අඩු වෙනකොට ඒ යෝගාවචරයට වෙන දේ තමයි කම්මැලි වෙලා නිදිමත වෙලා භාවනාවේ සතිය කැඩෙන. ගොජේ තියෙනකන් නඩු. ගොජේ තියෙනකන් රණ්ඩු. නැති වෙච්ච ගමන් කියනවා හාරි පාළු හාරි කම්මැලි නින්දට වැටුණා දැන් මොකද කරන්න කියලා. ඒ කියන්නේ දෙකේදිම අහු වෙනවා. ගොජේ තිනකොට අනා ගන්න. මැද වෙනකොට කම්මැලි වෙලා පැත්තකට පයි. ඒ නිසා යෝගාවචරය මේ සිද්ධිය චිත්ත නියාමයක් විතර බැලුවොත් චිත්ත නියාමයක් බලලා ඒකෙන් මේකට සාපේක්ෂ වශයෙන් බලාගෙන නින්දට වැටෙන්න දෙන්නේ නැතුව ඒ අන්ත දෙකට පෝෂණය කරන්නේත් නැතුව මේ මදමාවතේ නැත්නම් මේ ගොජේ නැති වෙච්ච වෙලාවේදී තද අවදියක් තද අප්‍රමාදයක් සහිත උපවත්තගෙන යන්න නම් ඒ යෝගාවචරය මේ සංසාර බය කියන එක අපි මෙතෙක් කල් මොකද්ද කළේ ඒ වගේම මේ සංසාරයෙන් ගැලවීමට කරන ප්‍රයත්නය කියලා කියන්නේ අප්‍රයත්නයකට ප්‍රයත්න නතර කිරීමකට එතෙන්දි වෙන මේ ක්‍රියාවලිය හරියට මදමාවචී පරකන පවත්තගෙන අනේක සාක්ෂාත් කරන වෙලාව බුදුහාමුදුර කියන්නේ පයෝග පටිප්පස්සම්බණිය. සීලු ප්‍රයෝගයන් අතහැරදෙන්න. සීලු කරන සිද්ධි අතහැරලා දාන්න. වෙන දෙයකට වෙන්නාලු. ඉතින් ඒක එකක් තමයි ඇත්තටම ඔය සමාධි වෙනකොට සිද්ධ වෙන්නේ. චිත්තං විවට්ටති උපේක්ඛා සන්තහති කියලා අරමුණ ගෙවම් කරලා හිත හොඳට සමාධි මට්ටමකට වැටෙනවා. නමුත් ඒක වැටුණට සසංකාරික කොටසේ වැටුණා අසංස්කාරික කොටසේ ඉන්න පටන් ගත්තාම අපි අනුසේ ධර්මත් එක්ක මේ විපස්සනා භාවනාව පටන් ගන්නවා. විපස්සනා භාවනාව පටන් ගන්නකොට පුළුවන් තරම් අන්නර ඒ එන දේවල් එක්ක සැලෙන, තැලෙන හිත ඒකාන්තයක් බවත්, ඒව නැති වෙනකොට නිින්දට වැටීම තව අන්තයක් බවත් දැනගෙන අර සැලෙන, තැලෙන ගතියනකොට නිින්ද පැත්තට තල්ලු කරනවා. නිින්ද එනකොට කම්පන චංචල වේගත් එක්ක සමබර කරලා මේ මදමාවත සංස්ලේෂණය කරනවා කියන එක ඒ යෝගාවචරයේ කර්ම ශක්තිය අනුව ඒ යෝගාවචරයෙන් කළ යුත්තා. ඒකට කාටවත් උදව් කරන්න බෑ. ඒ වගේම තමන් භාවනා කරන යනකොට අසංස්කාරික කාය විඤ්ඤාති මතු කරයිද, අසංස්කාරික වචි විඤ්ඤාති මතු කරයිද, අසංස්කාරික මනෝ විඤ්ඤාති මතු කරයිද කියලා චරිත ලක්ෂණ අනුව වෙනස් වෙනවා. කොයි දේ මතු කෙරුවත් කරන්න තියෙන්නේ මම නෙවෙයි මගේ නෙවෙයි කියන එකයි. එහෙම නැත්නම් ආත්මෙ නෙවෙයි කියන එක නැත්තම් අනුන්ගේ දෙයක් විතර බලන එකයි. ඒවත් එක්ක අඳුනා ගන්න යන්නේ නැතුව චිත්ත නියාමයක්. ඒ හේතුඵල ධර්මයක් විතර සිද්ධ වෙන්නේ කියලා බලන්ද සරුව ඒක ලිවලා තමන් මින් ඉදිරියට හෝ මේ සද්ධර්මයේ දැක්කට පස්සේ මේ සුචරිතයක තියෙන වටිනාකම දැක්කට පස්සේ ආයෙ මේ වගේ කර්ම රැස් නොවන කායික ක්‍රියා, කර්ම රැස් නොවන වචී ක්‍රියා, කර්ම රැස් නොවන මනෝ ක්‍රියා පිළිබඳව හදාරන්න නම් ඉස්සල්ලාම මේක ඇති වෙනකොට ඇති වෙන හැටි යාන්ත්‍රණය දකින්න ඕනේ. දකින්න නැතුව කරන සිල් සීලබ්බත පරාමාසයකට තමයි වැටෙන්නේ. ඒක නිසා සරුවචනන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට ඉස්ලාම සම්මා දිට්ඨි සම්මා සංකප්ප පෙන්නලා සම්මා දිට්ඨියම යහදක්ම ඇති මනා විදිහට ඒක කල්පනාට වැටිච්ච මනුස්සයට විතරයි සම්මා වාචාව හටියන්නේ. සම්මා දිට්ඨි සම්මා කම්ප සංකප්ප කියන දෙකෙන් හික්මිච්ච කෙනා නැත්නම් ප්‍රඥා ශික්ෂාවෙන් හික්මිච්ච මනුස්සයට විතරයි කළ යුතු කතාව සහ නොකළ යුතු කතාව දෙක තේරෙන්නේ. එහෙම නැත්නම් අපි කරන බොහෝ කතා පටලවිලි වලට හේතු වෙනවා. ඒ නිසා අපේ ජීවිතයේ සංසාරයට යන බොහෝ වේලාවල් වචී ద్వාරේ හරහා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. පව් කරලම නෙවෙයි ඒවා ගැන කතා කරලා. කෙරුවා වෙන්න ඇති කියලා හෝ කවුරු හරි කරපවක් ගැන හෝ කතා කරනවා මිසක්ක කවදාකවත් වචී සංවර සුචරිතයෙන් දුව වෙන්නේ නැහැ. වචී දුචරිතයෙන් වෙන්නේම අනවශ්‍ය විදිහට මේ කතා ගොත කම්පන චංචල දමනුත් කරගෙන අනු චංචල චංචන කරන එක තමයි මේ වචී ద్వාරෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වචී ద్వාරයේ තියෙන කම්පන චංචල කරන්න පුළුවන් පහසුකම හොඳටම තේරුම් ගත්ත මාධ්‍ය තමයි ජනමාධ්‍ය කියන්නේ. ඒගොල්ලෝ දන්නවා ඒක කරන්න හැටි. කොහේ හරි ජීන කුණු කන්දලක් ගෙනලා අවසන්. ඉතින් අවසන්වම අපිට ඉතින් ඒක ඉතින් මේ මනසට තෑගි දෙන්න හිතනවානේ අම්මේ මේ අපරාධේ අන්තන් දැක ගන්න හම්බුණානේ. ඉතින් රෑ තිස්සෙත් බයේ බුදියන්නේ. විද්‍යාවේ මොකද ප්‍රවෘත්ති නම් අහන්න ඕනේ. ඊගාව දැස පෙන්න කොටත් ඒකම බලන්න. මට මතකයි ওই සංසිද්ධිය වගේ ඇතුණා ඒ ටීවී එකේ ඒකම පෙන්නවා. ඉතින් ඒක හැරෙකොත් බලලා කට්ටිය කියන එන්නකෝ අන්න අරක පෙන්නන එන්නකෝ. ඒ තරමටම කෙලෙසට කැමතියි. ඒ තරමේ වචී ద్వාරයේ හරහා මුළු මානව ප්‍රජාවම හසුරවන්න පුළුවන් නම ගන්න. ඒ නිසා තමයි පරිසං වෙන්න ඕනේ. සම්මා සංකප්ප සම්මා දිට්ඨි සම්මා සංකප්පාක මනුෂයාට විතරයි කලීසු කතාව නොකලීසු කතාව තේරෙන්නේ. කලීසු කතාව නොකලීසු කතාව කියන මට්ටමේ මේවත් තේරුම් ගන්න බැරි නම් එයාට මේ විතක්ක ਵਿਚාර කියලා කියන මේ වචී සංඛාර වල කිසිම පාලනයක් මොනවා කතා කරන්න හිතනවද මො හිත ඇතුළේ කොච්චර දොඩමළු වෙනවද කියලා බැලුවොත් පුදුමාකාර තෝගයක් තියෙනවා. ඊට පස්සේ තමයි සම්මා කම්මන්තේට වැඩේ. සම්මා කම්මන්තේ කියලා කියන්නේ කයෙන් සිදුවෙන අකුසල කර්ම තුන. ඒ නිසා මිනිය හැදෙනවා නම් කයි හැදීම නෙවෙයි ඉස්සලා පේන්න තියෙන ලක්ෂණය මේ වචනේ හික්මීම. වචනේ හික්මනට පස්සෙ තමයි කයි හික්මීමක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මිනිස්සෙක් දිහා බලාන ඉන්නකොට නැත්නම් තමන් දිහා තමන් බලනකොට හිත ඇතුළට ගන්න නම් බාහිර කතාවල් පුළුවන් තරම් අයින් කරගතියි. ඒ නිසා සරුවචන් වහන්සේ නිතරම ඒ ආර්ය තුන්නීම් භාවයේ කියලා කතා නොකර තියෙන තුෂ්ණීම් භාවයේ ඒක ਸਰවචනාංශිකේ මේ ආචින්න ධර්මයක් විදිහට පෙන්ලා දීලා තිනවා. ਸਰවචනාංශි ඉදිරියට ගිහිල්ලා කවුරු හරි ආරාධනාවක් කළොත් ඉල්ලීමක් කළොත් කරලා දෙන්න පුළුවන් නම් නිස්සද්ද වෙනවා. කරලා දෙන්න බැරි නම් විතරක් හේතු දක්වනවා. අපිට වෙලා තියෙන පුළුවන් වුණත් අපි හේතු දක්වනවා බැරි වුණත් හේතු දක්වනවා කොහොමද කතා කරන්නේ. නමුත් ਸਰුවචනාංශයේ කල්ලාතුම මේ මනුස්සය දැනගත්තත් අනිපනසය ඒක හරිනම් නිස්සද්ද වෙනවා. බැරි නම් විතරක් කියනවා අවල් කාරණා නිසා මට මේක කරලා දෙන්න බෑ. එතකොට වෙන්න තියෙන්නේ අර මනුස්සය තිබේම නිස්සද්ද භාවයට තමයි පුරුදු කරන්නේ. මොකද අද තියෙන්නේ ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප නැතුව වචනේ සංවර කරත් ඒක යාදෙන ප්‍රතිඵල දෙන්නේ නැහැ. නම් සම්මා දිට්ඨි සම්මා සංකප්පාවට පස්සේ මේ මනසතුල හැම වෙන ප්‍රධාන වෙනස තමයි මේ වචී සුචරිතය. ඒක මේ ඒ නිරෝධ සමපත්‍ය ගැන කතා වෙදිත් අහනවා. නිරෝධ සමපත්‍යයේ සමවදිනකොට ඉස්සලාම නැති වෙන්නේ කාය සුච කාය සංස්කාරද වචී සංකාරද මනෝ සංකාරද කියලා. ඒතර ධම්මදින චරිනාච කියන ඉස්සලාම වචී සංකාර තමයි නැතර. නහිතේ දොඩමලුකම නතර වෙනවා. ඊට පස්සේ කයේ දොඩමලුක දැඟලිලි නතර වෙනවා. ඊට පස්සේ තමයි මනසේ දොඩමලුකම නතර වෙන්නේ. ඒ වගේම ඉස්සල්ලාම චිනු සම්පත්තියේ සමවැදිලා නැගිටපු ගමන් මොකද්ද වෙන්නේ? ඉස්සල්ලාම මනෝ සංස්කාර පහළ කරනවා. ඊගාට කාය සංස්කාර පහළ කරනවා. අන්තිමට තම වචී සංස්කාර පහළ වෙනවා. එනිසා හික්මීමේදී වචී සංඛාර නැත්නම් වචී සුචරිතය හරි වැදගත් තමන්ටම තමන් ගැන දැනගන්න. මේකෙන් කියන්න තියෙන මෙච්චරයි කරදරයක් ආවට කියා පාන්න එපා. කවදාහකවත් හොඳක් වෙන්නේ නැහැ. කාගෙන ඉන්න තරමට තමයි ඒ කරදරේ මෙන්න තියෙන හානිය අඩු වෙන්නේ. අපි කිව්වට යාඥා කළානේ හත් දෙයියනේ අනේ මට මේක ලබලා දෙන්න දෙයියනේ කියලා කිව්වට ඉන්නවනම් හොඳයි ඉතින් ඊට පස්සේ කවුරු හරි මොකෙක්වත් නැහැ. මොකෙක්වත් නැහැ. ඉතින් ඒදී අපිත් ගිහිල්ලා කියනවා කාට හරි අනේ මෙහෙම කරලා දෙන්න කියලා ඉන්න කෙනෙක් ඉන්නවනම් ඉන්න තමන් තුල තමයි මේ විදිහට බැගෑවිච්ච මනුස්සය තුල ඌත් යනවා යන්නේ. අර තමන්ගේ ආත්ම ශක්තියක් නැතිලා යනවා. මේ බැගෑවෙන මිනිහෙත් තුල කවුරක්වත් ඉන්න කැමති නැහැ. එ නිසා වචී සංකාරී කාගෙන ඉන්න පුරුදු වෙච්ච මනුස්සයාට එහෙම නැත්නම් මේ චෝදන හෝ ඉල්ලීම් කරන්න තියෙන කට කපලා දානවනම් හරි ලේසි භාවනාවක්. අද වෙලා තියෙන්නේ ඒ තියෙන ඒ නොකල යුතු දේවල් නැවත නැවත ඉස්මතු කිරීම නිසා ඒ ලෝකෙ පිළිලා තියෙනවා. ඒ සද්ද දූෂණේ ඒ නිසා වචී සංස්කාර නතර වෙන්න හොඳට මතක තියානින්න ඉස්සල්ලා සම්මාදිට්ඨි සම්මා සංකප්ප හරියන්න ඕනේ. සම්මාදිට්ඨි සම්මා සංකප්පරා ඒ වචනේ නතර කරගත්තට පස්සේ තමයි සම්මා කම්මන්තේට බහින්නේ. කය හික්ම ගන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ආජීවීට එන්නේ. ඊට පස්සේ මේ මනුස්සයර තීරයට පටන් ගන්නවා යහපත් ජීවන රටාව කියන එක. ඒක නිසා සාමාන්‍යයෙන් නම් බලන්න මේ ශික්ෂා පෙන්නනකොට සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියලා පෙන්නනවා. මෙතන බලන්න ප්‍රඥා ශික්ෂා විසරලා තියෙන ඊගාට සීල ශික්ෂා. අම්මතර කරකැවිල්ලකට වෙලා තියෙනවා. මේ කතා කරන්නේ විපස්සනා පැත්තෙන් බලනවා. විපස්සනා පැත්තෙන් බලනකොට ඒ කෙනා ඒ හික්මන්නේ එයා දන්නව හික්ම ගත්තේ නැත්තම් මෙන්න මේ තා අකුසල කර්ම රාශියක් එන්න තියෙනවා. ඒ අකුසල කර්මෙම වෙච්ච අමලියට වැඩි යහපක්. ඒකයි ඒක තියෙන ඉතාම වැදගත්දී දැනනත් ඉන්නේ කරදරයක තමයි. ඒ මැදියට තවත් එක ගැන කතා කරන්න ගියාම තව වැඩි වෙනවා. අර විදුරන් මහත්තයා එදා ඇවිල්ලා මට කියනවා මේ කේන්දර බලන්න ගියාම මුල් කාලේ බලන්න ගියාම මේ ඒ මිනිස්සු ඇවිල්ලා කියනවලු අනේ මෙහෙමයි පුතා කාර් එකට හැප්පුණා දැන් ඉස්පිරිතාලනේ පුතාගේ ග්‍රහචාරය අපල තියනවාද කියලා බලන්න කියලා. දැන්නමත් කාර් එකේ හැප්පිලා ඉස්පිරිතාලේ ඉන්නේ. මෙච්චර ගාන දේවන පුතාට අපල තියනවාද කියලා බලන්න ගියා. මං ඉස්සර මේව ඇත්තටම මේ මිසුන කියන්න කියලා දැන් කියන්නවත් යන්නේ නැහැ. අපල නැත්තම් හැප්පෙනවා ඒ වදේ කාර් එක. ස්පිතාලෙන් ඊට පස්සේ තමයි බලන්නේ නැකත දැන් හොඳද කියලා. ඒක වෙනක් කරදරයක්. දැන්මත් වෙන්න දේ වෙලා ඉවරයි. දැන් ඉස්සර කාලේ අපේ පැත්තට එහෙම මේ ටෙලිග්‍රෑම් කාර් එකක් ආවොත් ගන්නකොටම ටෙලිග්‍රෑම් එක අද්දෙක් වෙගුලනවා. මේ මරණයක් තමයි. මරණය. ඉතින් ඒමියට හට් ඇටැක් හැදෙනවා අරක ගන්න ඉස්සර වෙලා. මේකේ තියෙන ඉන්ටර්වියු එකට එන්න කියලා හරි වෙන මොකක් හරි වෙන්න පුළුවන්. ඒ වගේ මේ සැලෙන ගතිය නිසා ඒක බෝ වෙන ලෙඩක් බවට පත් වෙනවා. සීළු දිනාම සැලෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒකට බුදුහාමර කියන්නේ බලු ප්‍රතිපත්තිය කියලා. බල්ලගේ ක්‍රමය ඒක තමයි. බල්ලෙකුට ගලක් ගැහුවොත් ඌ ගල හපා ගන්නවා. නමුත් සිංහෙකුට ගලක් ගැහුවොත් සිංහයා බලන කොහෙන්ද ආවේ කියලා එච්චරයි. ඊට පස්සේ එන තැන ඉවර කරගොඩ පස්සේ කතා ඉවරයි. ඒ දඟලෙන මනසක කතාවකට හේතුව දැක් ගන්න වෙලාවක් එන්නේ නැහැ. ඒ කියාපාන එක තමයි තියෙන්නේ. ඒ කියන නිසා Taman දැනගන්න ඕනේ මේකේ හේතුව දකින්න නම් මේ පැමිණි දුක් පැනිරහයි කියලා මේක බෝ කරන්න නැතුව එහෙම සංසිඳවන එක මේ බෝ කරන වැඩේට දාගන්න වචනේ ප්‍රපංච කරනවා කියන එක මඤ්ඤණා කරනවා කියන. ඒ නිසා හොඳට කල්පනා කරන්න ප්‍රපංච නොකලිය තැනක ප්‍රපංච කළොත් විහිතේ ඒ චිත්ත සන්තානේ කාය සුචරිත වචී සුචරිත අසරණ ප්‍රපංච කලීචයෙන් වල ප්‍රපංච කරන්න වෙනවා. නමුත් ප්‍රපංච නොකලීචෙන් රාශියකදී ප්‍රපංච කිරීම නිසා අනවශ්‍ය කර්මපත රාශියක් රැස් වෙනවා. මඤ්ඤණා නොකලීචෙන් වල මඤ්ඤණා කිරීම නිසා මෙන්න මේක තමන් පිළිබඳව හික්මීමක් විදිහට දීග කතාව කෙටි කරන ක්‍රමය ඉගෙන ගත්තට පස්සේ ඒ යෝගාචරණ තීරණ පටන් ගන්නවා සීල කියන්නේ මොකක්ද කියලා. ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ කාය සංවර කරගනි වචනේ සංවර කරගනි කියලා කිව්වේ ජීවන රටාව හදාගනි කියලා කිව්වේ ඒක මේ වෙන කවුරු සන්තෝෂ කරන්න හෝ බුද්ධහගමේ සංස්කෘතිය රකින්න නෙමෙයි මේ සමාධි ප්‍රඥා ශික්ෂාව රකින්න නම් ඒ වෙලාවේදී චිත්තසංතානට ඇවිල්ලා තියෙන කෙලෙස් නතර කරන වගේම එන්න තියෙන කෙලෙස් එන්න තියෙන කෙලෙස් නතර කරනවා කියන එක සුවිශේෂී වැඩක්. අපි ඒ වෙනුවට කරන්න පිංකම් කරන්න හදන එකනේ. අපි එතන පිංකම් වලින් ඒකෙන් කද්දාකත් මේ ප්‍රශ්නට යන්න හම්බ වෙනවා. ඒ නිසා වර්තමාන චිත්තක්ෂණේ සුද්ධ කරලා දෙන්න පුළුවන් සමාධියමුත් පුළුවන්. ඒ වගේම සතියෙන් ඉඳලත් කරන්න පුළුවන්. නමුත් මේ දැන් මේ මොහොතේ එහෙම ඉඳගෙන මේ කරන වැඩෙන් තව කොච්චරක් සැලීම් කම්පන චංචල අනුගේ චිත්ත සන්තානෝට තමන්ටත් වෙනවද කියන එක දැන අරගෙන වෙන්න තියෙන අකුසල කර්ම නොවලක්කනවා කියන එක බුදුජානස ඉන්දිය සංගරේ සඳහන් කරලා තියෙනවා. චක්කුණා රූපන් දිස්වා ඉන්ද්‍රිය සංගර සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ යත්වාදි කරන මේ තං අසංගතං විහරන්තං උපපජ්ජති පාපක අකුසල ධම්මා තස්ත සංවරය අපජ්ජති. යම් ආකාරයකින් සංවර නොවුනොත් මට මේ කෙලෙස් එන්න පුළුවන් කියලා මතුවෙන්න තියෙන කෙලෙස් ගැන සලකලා සංවර වෙනවා කියන එක ඒ යෝගාවචරයේ තියෙන තල තුනකම පෙන්වනවා. ඒ දේ නොකරනම් මෙච්චර අකුසල එන්නේ තියෙනවා. ඒ නිසා හොඳම වැඩි තමයි ඒක කරබගෙන ඒ අකුසල නොයන විදියට මෙතන කරන සංවරය ඇත්තටම සමාජයටත් ලොකු සාන්තිදායක දෙයක්, තමන්ටත් සාන්තිදායක දෙයක්. නමුත් ඉස්සලා හරි වෙහෙසයි. ඉස්සලා හිතනවා නෑ මේක කවුරුත් එක්ක හරි හදා බෙදා ගන්න ඕනේ. නමුත් පහුවෙනට තේරෙනවා පුළුවන් තරම් තමන් ස්වාධීන වෙන්න නම් ඒ දේ විඳ දරාගෙන ඉන්න එක කියාපානවට වැඩිය හුඟක් හොඳයි. එතකොට නිස්සද්ද බණක් කියවෙන්නේ. කියවෙන බණකුත් තියෙනවා. නමුත් ඒ පුද්ගලයාට නිස්සද්ද බණක් කියවෙන මාසේගේ තල තුනකමක් එන්න පටන් අර ගන්නවා. කොයි දේ ආවත් ඇතුළට ගත්තට එළියට දාන්නේ නැහැ. ඒ නිකන් සාමාන්‍ය ෂොක් ඇබ්සෝබර් එක කරන වැඩි. ඒ වාහනයක දෙන ෂොක් ඇබ්සෝබර් එක කරන්නේ එන කම්පන චංචල අරගෙන එළියට දාන්න නැතුව තියාගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි තාදී ගුණය කියලා බුදුහාමර පෙන්ලා දීලා තියෙන්නේ. එහෙම නැත්නම් අකම්පෙය ගුණය, එහෙම නැත්නම් නොසලෙන ගතිය කියලා. ඉතින් ඒක සාමාන්‍ය ජන සමාජයේ නෝන්ජල්කම කියලා තමයි සලකන්නේ. බයඅදුකම විදිහට සලකනවා. එහෙම නැත්නම් කුසීත ගතියක් කියලා සලකනවා. නමුත් ප්‍රඥා ශික්ෂාවට ගියාට පස්සේ ඒ යෝගාවචරය ඇයිව හරියට තේරුම් අරගෙන ප්‍රතික්‍රියා කිරීම වෙනුවට ප්‍රතිචාරයෙන් අතකරන දැනගත්තොත් මේ අපි ළඟට එන ගොඩාක් ප්‍රශ්න තවත් රැව් පිළිරැව් දෙනවා වෙනුවට එහෙම නැතකරන අරුවචනසේ සඳහන් කළ තියෙනවා සචේ නේරේසි අත්තානං කංසෝ උපහතා යත ඒසපත්තෝස නිබ්බානං සාරම්භෝතේන විජ්ජති. හොඳ කංස භාණ්ඩයක් කරන පත්‍රයක් එහෙම හැරගෙන ඒක තට්ටු කරොත් ඒක නින්නාද දෙනවා. කැඩිලා නැති බව ලකුණු තමයි, හිල් නැති බව ලකුණු තමයි ඒක නින්නාද දෙනවා. නමුත් ඒක කැඩිලා නම් තට්ටු කරනකොටම නින්නාද දෙන්නේ නැහැ. බුදුචානන්ද කියනවා කැඩිච්ච කාන්ත භාණ්ඩයක් විදිහට හැසිරියා ඒක තට්ටු කරාට දෝංකාර දෙන්න අරින්න එපා. කැඩිච්ච නැති කංශ භාණ්ඩයක් කියලා කියන්නේ සක්කාය දිට්ඨියෙන් පිරිච්ච චරිතයක්. මාන්නෙන් පිරිච්ච චරිතයක්, තණ්හාවෙන් පිරිච්ච චරිතයක්. ඒකට මොනවාරි කරපු ගමන් රව් පිළිරව් දෙන්න. නමුත් කැඩිච්ච කංශ භාණ්ඩයක් විතර හැසිරෙන කෙනාට නොනිනව නෙමෙයි, තට්ටු නොකරන නෙමෙයි. නමුත් ඒකට ඒකෙන් ප්‍රතිචාරයක් යන්නේ නැහැ. ඒ නිසා එයා කවදාවත් එකට එක කියන්නේ නැහැ. සාරම්භ කියන වචනේ සරුවචා සඳහන් කරන්නේ සාරම්භ කියලා එකට එක කියනවා. ඉසකව දායක තමන්න මොනවාරි කිව්වත් තමන් අවසන්න ගියත් දැනගන්නවා වෙන්න තියෙන අකුසල කර්ම රාශියක් නතර කරන්න මේ වෙලාවේ කතා නොකර ඉන්න එකයි තියෙන්නේ. ඉතින් ඒක ගැන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාට තියෙන ලෝකයාට දෙන ඉඟියක් තියෙනවා. මහණෙනි මම කවදාකවත් ලෝකයක් එක්ක ගැටෙන්නේ නැහැ. ඒ උනට කවදාකවත් ලෝකයා මෛත්‍රි එක්ක ගැටෙන එක නතර කරන්නත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඉච්ඡර අකුලගෙන ඇතුළට නැමෙච්ච හිතෙන් හිටියට හැම කෙනාම ඇවිල්ලා තට්ටු කළ බලන ඒකට බුදුරජාණන්සේ කවදාකවත් මේ උඹලට නිකන් ඉන්න බැරිද මම තට්ටු කරන්න ඉන්න එපා කියලා කියන්නවත් යන්නේ කියලා වැඩක් නැහැ. මේ ලෝකේ දුෂ්ට මේ දුස්සීලයි. ඒ වෙකේ අපි ඒගොල්ලන්ටද නඩු කියන්නේ. කවුද ඉන්නේ මේ නඩුවක් අහලා විසඳලා දෙන්න පුළුවන් කෙනෙක්? අර ඇතුලේ තියෙන ආත්ම විශ්වාසයත් කැඩෙනවා මේ කියන ඒ බැගෑවීම හරහා. ඒ නිසා විපස්සනා භාවනා කරන්න යන්න ඇතුලේ විශ්වාසය ඇතුළට නැමෙන ගතිය මිස ඒ බාහිරේ හීනකින් අත් හිතන්නේ මේවට උත්තර දෙන්න පුළුවන් සර්වබලධාරී කෙනෙක් ඉන්නවයි කිය. ඒ වාගෙම දන්නවා මේවා කිව්වට කර්මයක් ගෙවෙන්න තියෙනවා නම් ඒක මොන විදියෙන්ව නතර කරන්නද? හොඳම දේ තමයි ඒකට වෙන්න ඇරලා මේ කර්ම නියාමේ වැඩ කරන්නේ මෙහෙමයි, ධම්ම නියාමේ වැඩ කරන්නේ මෙහෙමයි, චිත්ත නියාමේ වැඩ කරන්නේ මෙහෙමයි කියලා පැත්තකටලා ඒක දිහා බලා ඉන්නා වගේ හිතුවොත් අපිට දැනගන්න පුළුවන් වෙයි මේ හිත වැඩ කරන්නේ කොහොමද කියන හිතේ අර යටි හිතේ එනතන් ඒකේ පද්ධතියේ වැඩ කරන හැටි දැනගන්න පටන් අරගත්තට පස්සේ තීරේ අපි මෙතෙක් කල් සංසාරේ කවදාකවත් මේ විදියට මේ ගැඹුරෙන් මේක බලලා නැහැ. බලපො නැති නිසා අපිට ප්‍රශ්න පේන්නේ. අපි හිතාන ඉන්නවා පේනවයි කියලා. නමුත් අපි පේන්නේ අපි වලාන දාගෙන ඉන්න ඒ වර්ණ කණ්ණාඩිය හැටියට තමයි. නමුත් මේ ක්‍රමේ සසංකාරිකෝ චේතනාපූර්වක කරන දේවල් සියල්ල නතර කරලා අසංස්කාරිකෝ මේ මතුවෙන දේවල් දිහා බලා සිටීම නැත්නම් මේ කියන විපස්සනාව ඒ ජීවිතේ පුදුම විදියට සජීවී කරනවා ඒ වගේම ප්‍රාණවත් කරනවා ඒ වගේම හැම චිත්තක්ෂණයකම ඊගාවට එන චිත්තක්ෂණේ 100%ක් බාර ගන්න ලෑස්ති. අර පරණ චිත්තක්ෂණේ කෙලසෙන්න දෙන්නේ නැහැ. පරණ චිත්තක්ෂණේ මුහුන් දැටෙන්න දෙන්නේ නැහැ. ඒ නිසා මේ පුද්ගලයා දැක්කනන් දැක්කපසෙන් නැත කරනවා. ඇහුවනම් ඇහසපසෙන් නැත කරනවා. ගන්ධරස පහස එතනින් මතින් නැත කරනවා. හිතවිල්ල කන්න නැතර කරලා ඊගාචි චක්‍රයට අවදි වෙන්න පටන් අර ගන්නකොට ඒ කෙනාට තේරෙනවා අපිට මේ ලැබිච්ච ජීවිතය, මනුෂ්‍ය ජීවිතය මේ විශේෂම ක්ෂණ සම්පත්තිය ඊටාමත්ම කලාතුරකින් තමයි එල්ල වෙන්නේ. අපි හුඟක් වෙලාවට එන චිත්තක්ෂණයේ අතීතය ගත කරන්නේ, අනාගතය ගත කරන්නේ, අනුන්ගේ දේවල් ගැන කතා කරන්නේ, වෙන දින දේවල් ගැන කතා කරන්නේ. එතකොට ඒ මොහොතේ තියෙන ඒ නැවුම් ගතිය කෙලසෙනවා. ඉතින් ඒ කෙලසඬ දෙන්නේ නැතුව ගත කරන තමයි ප්‍රඥාව කියන්නේ. පඬිචාගේ ලක්ෂණය එච්චරයි. පෘථග්ජනයා කොහෙන් හරි කාරණාවක් අරගෙන අර එනේන චිත්තක්ෂණය අවුල් කර ගන්නවා. එතකොට මේ මනුස්සයාට දුෂ්චරිත ඇර වෙන කරන දෙයක්. ඒක නිසා අපි ඔක්කොටම නිවන් දැක්කා වේවා නොදැක්කා වේවා ගෑනු වේවා පිරිමි වේවා පැවිදි වේවා උපවිදි වේවා ඊගාචිත්තක්ෂණේ නිවන් දැකලා තියෙනවා. අපිට පුළුවන් නම් ඒකට සාදර වෙන්න මේකෙන් ගෙනියන කුණු කන්දල් ඒකට දාන්න නැතුව අඩු ගන්න එන්නේ අඩු කරන්ඩ මේ වැඩේ ඇත්තටම අමාරු නෑ. නමුත් අර ඇබ්බැහිය නිසා, අනුසේ නිසා, පරිඋත්ථාන ධර්ම නිසා මේ කොච්චර අලුත් දෙලිජ වුණත් පරණ මණ්ඩි චේන කලයකට දැම්ම පැහිනා වගේ ඒ දිගින් දිගට පැහිම සිදු වෙනවා. අන්නේ පැහිම සිදු වෙන්නේ ඒ කලයේ තියෙන මණ්ඩි නිසා. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අලුතෙන් එන දෙලිජ වල මොනක්වත් නැහැ. ඒ නිසා අපිට ඒකට ආශේ වශයෙන්, අනුශේ වශයෙන් මුහු කරන්න නැතුව, මුහුන් දාන්න නැතුව ගත කරන්න පුළුවන් නම් ඒක ඒ පඬිතුයාගේ කර්ම ලක්ෂණයක් විදිහට, ඇතර එතනදී කර්ම නොකිරීමේ ලක්ෂණයක් විදිහට ක්‍රියාකාරකම් වල අඩුවීමේ ලක්ෂණයක් විදිහට ඉතී ක්‍රියාකාරකම් අඩුවීම නැත්නම් ඒ ප්‍රතික්‍රියාව අඩුවීම ਸਰවචනජ හඳුලා දෙන්නේ හුදෙකලාවි විවේකයේ කියලා. එහෙම නැත්නම් මේ විස්රාමයක්. ඉතී ඒ නිසා ඊගා චිත්තක්ෂණේ 100%ක්ම හුදෙකලයි. 100%ක්ම විවේකයි. 100%ක්ම හුද විස්රාමයි. නමුතන මේ චිත්තක්ෂණේ ජීවන මානසික ආතතිය නිසා අපිට එහෙම දකින්නත් බෑ. එන එකෙත් මේ කෙලසෙන ගතිය අබ්බැහියට වෙන එකට කනගාටු වෙන්නත් එපා. ඒක දිහා බලලා ඒක ගෙවන් කිරීම, ඒකේ වැය වෙන පැත්ත දකින්න පටන් අරගත්තොත් ඒක අපි මෙතෙක් කල් ජීවිතේ පුරුදු කරපු කලාවක් නෙවෙයි, අමුතු කලාවක් වෙනවා. හැබැයි වෙනසක් වෙනවා. ඉතින් ඒක නිසා ඒක සිද්ධ වෙන්නේ පරියන්කේක ඉන්නකොටද කියන්න බෑ, සක්මණේක ඉන්නකොටද කියන්න බෑ, කොයි වෙලාවද කියන්න බෑ. නමුත් යෝගාවචරය පරියන්කේදී ගොඩාක් වෙලාවට මේ ධර්ම කారణ අද්දක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒකට හේතුව මොකද? පරියංකේ පවත්තන්න චේතන අවශ්‍ය වෙන්නේ නැහැ. චේතන පැත්තෙන් ගොඩක් නතර කරන්න පුළුවන් පරියංකේ. විසක්මනීදී චේතන අවශ්‍ය වෙන නිසා ටිකක් ප්‍රශ්නේ ව්‍යාකූලයි. එදිනෙදි චේතන බහුල නිසා ගොඩක් ව්‍යාකූලයි. ඒ නිසා හුඟක් වෙලාවට පරියංකේදී සියලු චේතන නතර කරලා සියලු ක්‍රියාකාරකම් නතර කරලා ඉන්න පුළුවන් ලොකු ඉඩක් ලැබෙන නිසා ඒ සම් පරිශනාකාරයක් වගේ භවනා මැදයන්. නමුත් හැබැයි චිත්ත නියමයෙන් බලනකොට නම් කොයි ඉරියව්වෙත් කොයි වෙලාවෙත් මේක වෙන්න පුළුවන්. ඒක නිසා මොනම හේතුවක් නිසාවත් තමන් ඒ බාල එහෙම නැත්නම් පෘථග්ජන බව සමාදන් වෙමින් කරගන්න බෑ කියන කල්පනාවක් ආවොත් හොඳට මතක තියාගෙන ඉන්න ඒක තන්නි කර මාර පාක්ෂික. ඒක තන්නි කර කෙලේශයක්. ඒක නිසා අපි උත්සාහ කරන තියෙන්නේ එහෙම හිතෙන එක තමයි ස්වභාවේ. නමුත් අපි බුදුන් අදහනවා, ධර්මිය අදහනවා, සංඝය අදහනවා. එහෙම නැත්නම් අපි මේ වෙනකන් රකින්න සීලය අදහනවා. අනිමට කවදා හරි ඒක නොසැලෙන සද්ධාවකින් බුදුන් අදහගන්න, ධර්මයේ සංඝය අදහගන්න, ඒ වගේම සීලය අදහගන්න හම්බ වුණොත් අන්න එතෙන්දී ඒ යෝගාවචරයට කියනවා නොසැලෙන සද්ධාවෙක ප්‍රසාදේසයිත සුවාන් මාර්ග පලස්තේ කියලා. බුදුජානකයන් පඬිචය කියලා නම් කියන්න පුළුවන් වෙන අන්‍යයටයි කියලා. බුදුජානකයන් ධර්ම දේශනා කර ඉන්නකොට ඒ වෙලාවට හිඟන්නේ කෙනවා කුෂ්ඨ රෝගියෙක්. ඇවිල්ලි වෙලා මේ මිනිස්සයා සෙනෙක වැඩි නිසා ඊට නැඟ ගඳ ගන්න නිසා කොනක වරිලා බනහන. බනහාලි වෙලා අනික ඔක්කොම මේ සංවිධානය කරපු කිසි කෙනෙක් බණෙන් වැඩක් ගන්න නැහැ. ඒ වෙලාවේ වැඩට ආපු අර කුෂ්ඨ රෝගියා සෝවන්නේ. ඊට පස්සේ ඔක්කොම යන්න ඇරියට පස්සේ මේ මිනිස්සයා බුදුහමර ගාවට ළඟට ඇවිල්ලා නිකන් ස්තුති වාක්‍යයක් කියනවා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ ටික නම් නිකන් කැළේ ඉන්න මිනිසෙකුට අත දිගහැරලා පාර පෙන්නවා වගේ, අන්ධකාරයේ අතක ගා ඉන්න මට පහනක් පත්තු කෙරුවා වගේ හරි වටිනවා ස්වාමීන් වහන්සේ කීලෙවල මේ අපව යනවා. යනකොට හරකෙක් කන්නේ මැරෙනවා. මැරෙනට පස්සේ සංඝයා වහන්සේලාට සැකයක් මතුවෙනවා. අනි මේ මිනිස්සු ඇවිල්ලා මේ බුදුහාමරට වෙලා සන්තෝෂ වෙලා යන වෙලාවේ හදිස් මන්නේකට පැත් වුණා. කොහේ ඉපදින්නද? බුදුජනන්සේ කියනවා මේ මිනිස්සු එනකොට මහා දිලින්දෙක්, යනකොට මහා ධනවන්තෙක්. එනකොට මහා මෝඩෙක්, යනකොට මහා ප්‍රඥාවන්තෙක්. මේ මිනිස්සු සෝවන්නුනා. ඒ බණ අහගෙන ඉන්නකොට සෝවන්නා. මේ සංවිධානය කළ සුදු වෙනකන් අට සිල් ගත්ත එක්කෙනෙක්වත් නැහැ. අර ඒ වෙලාවේ හදිස්සිය ඇවිල්ලා වාඩි වෙච්ච මිනිස්සු සෝවන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න මේ වැඩේට එහෙම පෙර ලකුණු පෙන්නත් වෙන්න පුළුවන්, නොපෙන්නත් වෙන්න පුළුවන්. මේ මිනිසයාට මේ බණ නිකන් හරියටම Tamanට කරපු දෙයක් වගේ තේරෙනවා. ඒ නිසා මේ මිනිසයාට බුදුරජාණන්සේ කිසිම පැකිලිමක් නැතුව පඬිචයි කියලා. මේ කතාවට තාත් ගඩිකට යනවා. ඒ යනකොට සක්‍රදේවෙන්ද බැහැලා කිව්වලු මේ මිනිසයා චෙක් කරන්න ඕන නිසා උඹට පුළුවන් ද මේ බුදුහාමුදුරන්ට මේ බුදුන් නෙවෙයි කියන්නේ. උඹට පුළුවන් ද මේ ධර්මයේ නෙවෙයි කියන්නේ. උඹට පුළුවන් ද මේ සංඛ්‍යා නෙවෙයි කියන්නේ කියලා. මෙවන්සාර දුප්පත් නිහිනේ වුණත් උඹ කවුද මට එහෙම කියන්නේ කියලා කෙලින්ම සක්‍රයෙන් අහුවා. ඊට පස්සේ සක්‍රදේවෙන්දට කෙලින්ම අහුවට පස්සේ බැනුනා පස්සේ කිව්වා මම සක්‍රදේවෙන්ද කියලා. උඹට තරමට වටින්නේ නැහැ මෙහෙම කතාවක් මගෙන් අහන්නේ. මම කවුරු කියලා ඡන්ද කතා කරන්න කියලා. සක්‍රදේවෙන් දූවෙන් කියලා බුදුහාමුදුරු කාඩ් කියලා සමාව ගන්නවා. ස්වාමීන් වහන්සේ පරීක්ෂා කරන්න මම මේ මනුස්සයාට මෙහෙම කිව්වා. මනුස්සයාට පුදුම තෙදක් නේ තියෙන්නේ. එනකොට ආවේ කොච්චර දීනෙක් විදියටද මේ ධර්ම ගුණය ආඩපන්සේ ඇතිචි පඬිතුගති නිසා පුදුම තෙතකින් කතා කරයි කිය. එතෙන් තමයි බුදුදහම කියන්නේ මිනිහා එනකොට මොඩේක් මිනිස්සුගේ මේ කනකොට පඬිතෙක් කිය. එනිසා කොයි වෙලාවෙ මේක වෙයිද කියන්න බෑ. ඔයගේ සැලසුම් කරන අයටත් නෙවෙයි වෙන්නේ. හැබැයි කොයි වෙලාවෙ කොහම වුණත් කිසියම් කෙනෙකුට මන්දෝත්සහය වෙන්නෝ පශ්චාත්තාපෙන්න කාරණා බුදුදහමසේ කිසිම තැනක මොනම වෙලාවකවත් කතා කරලා නැහැ. නිදර්ශන ඉදිරිපත් කළා තියෙනවා. එනිසා ભેද අවතක්ෂීරු මොනවාක්වත් පැත්තකට දාලා තමන් දැනටමත් ඒ බාල ලක්ෂණ අඳුනගෙන තිනවා, දැනටමත් ඒ පඬිත ලක්ෂණ අඳුනගෙන තිනවා. අපි සෑහෙන කොටසක් ඒ බාල ලක්ෂණ ගෙවම් කරලා තිනවා, පඬිත ලක්ෂණ යම් ප්‍රමාණයක් සාක්ෂාත් කරගෙන තිනවා. දෙන්නේ සමාන නෑ. නමුත් මේ අඳුනාගත්තා වූ ඒ බාල ලක්ෂණ ගෙවම් කිරීමටත්, අඳුනාගෙන කරගෙන යනවා වූ පඬිත ලක්ෂණ තව තවත් දියුණු කර ගැනීමටත්, ඒ අනුව තමන්ගේ අපදාන චර්චාපදාන ක්‍රියාකාරකම් ප්‍රඥාවෙන් ශෝභනවත් කිරීමටත් මේ ධර්ම දේශනා එකසේ හේතු වාසනා වේවා කින් ප්‍රාර්ථනාවේ. අද දවසේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියේ නිමාවත් සටහන් කරනවා. ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.